ಬಹುಮ ನೀರು ಬೆಂಬಲೆ ಇಲ್ಲದೆ ಹೋಗ್ಬೇಕು.
එතන මෙන්න මෙහෙම සම්බන්ධයක් තියෙනවා මගේ ළඟදී සාකච්ඡාවලදී අර දුක වෙන මතක නැහැ මේ දැන් අපේ අනිත් ආයතන පහ කයට සම්බන්ධ ඒවා ඇහැ කන නාසය දිව ශරීරයේ තියෙන පහ ටිකක් එක්තරා විදිහකනේ තියෙන්නේ දැන් මන කියන එක තමයි ওই ටික පාවිච්චි කරන්නේ මන කියන එක අපිට ටිකක් විශේෂයි නේද? දැන් ඔතන මම ඒකේ මම සම්බන්ධතාව ටිකක් දැක්කා. එකක් තමයි දැන් ඇහැ දන්නේ නැහනේ, අනිත් ආයතන ගැන කිසිම අවබෝධයක් නැහනේ.
ඔව්.
කන ගැනවත් නාසය ගැනවත් එහෙම
හිස් ගෙවල් වගේ කියලා කියන්නේ.
හිස් ගෙවල් කිව්වට දැන් එක ගයක් දන්නේ නැහැ අනිත් ගයක් ගැන. එහෙම ගතියුත්
තියෙනවා.
ඇහැ දන්නේ නැහැ කන කරන්නේ මොකක්ද කියලා. එහෙම අවබෝධයක් නැහැ
නේ.
දැන් නාසය කරන්නේ මොකක්ද කියලා වේදෙන්නව දන්නේ. හැබැයි මේ මේ අපේ හිත ගත්තොත් මෙයා දන්නවා මේ පස් දෙනා ගැන. මෙයා එතකොට ටිකක් ප්‍රධානයි. එකක් මැනේජර් කෙනෙක් වගේ අර කට්ටිය වෙදාලා අර ගොල්ල එක්කෙනාට එක්කෙනා දන්නේ මේක එක්කෙනා මොනවද කරන්නේ කියලා. එතකොට මනස ප්‍රධාන වෙනවා මේ පහට. ඔක පාලි වචනයක් කියදෙනවා මම හිතන්නේ. පටිසරණද මන් දන්නේ නැහැ. මොකම හරි මේ මනස උදව් වෙනවා අර ගොල්ලන්ට. මනස තමයි ප්‍රධාන වෙන්නේ. එතකොට අරගොල්ලන්ගෙන් මිදෙන්න පුළුවන් මනස ගැන හරියට දකිනකොට. ඒ කියන්නේ ඒගොල්ලන්ට එච්චර දෙයක් කරන්න බෑ. මෙයා තමයි ප්‍රධානී. අල්ලගන්න ඕනේ එක්කෙනා. හරි මේ මෙයා නැතුව අරගොල්ලන්ට විතරක් එච්චර දෙයක් කරන්න බෑ. ඒක මනස තමයි එතන. මේ ඒ කියන්නේ අරගොල්ලන්ගෙන් මිදෙනකොට අපිට ඉතුරු වෙන්නේ මනස. දැන් වැඩ ටික අල්ලගන්න. හරි.
නිරුද්ධ වෙනකොටම
මනස ගැන හරියට දකිනකොට අරගොල්ලෝ නිරුද්ධ වෙනවා. ඒගොල්ලන්ට අපිට හිතන්නවත් දෙයක් නැහැ ඒගොල්ලෝ ගැන. හරි? එතකොට අපි ඔන්න මනස තමයි ඊළඟට අල්ලගන්නේ. අපි හොයන්නේ බලන්නේ. ඒතර මනස ගැන බලන්න නම් අපිට උදව් වෙන જાති දෙකක් තියෙනවා. අපි සිහියයි නුවණ. සතියයි සම්පජන්ය. හරි? ඔය දෙක හරියට යෙදුනොත් මනසෙනුත් මිදෙන්න පුළුවන්. අපි හොඳට සිහියයි නුවණයි මනස කරන දේ ගැන බලා හිටියෝ. ඒක බලනකොට අරගොල්ලෝ ගැන බලන්න ඕනේ. ඇහැ මොකද්ද කරන්නේ? කන මොකද්ද කරන්නේ? මොකද මනසට අහුවෙලා ඒ ටික. හරි.
මනස
දිහා බලන්නේ අපි මොකද්ද කරන්නේ? මම දැන් අපි දැක්කා කියන්නේ අන්තිමට මනස තමයි දැකලා තියෙන්නේ. මේ මනස ගැන බලා හිටියා නම් ආයේ අමුතුවෙන් ඇහැ ගැන බලා ඉන්න ඕනේ නැහැ. සත්‍යයක් ඇහුවනම් අන්තිම මේ කියන්නේ මනස කරන වැඩේ දැක්කනම් අපිට ආයේ කන ගැන අමුතුවෙන් බලන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර ආයතන ටිකෙන් මිදිලා ඒ වෙනකොට. මනස ගැන හරියට බලන්න පුළුවන් වෙනකොට. ඒකට මනස ප්‍රධාන වෙනවා අර ආයතන ටිකට. මනස තමයි පිළිසරණ වෙන්නේ ඒවට. ඒක නම් ඒක ඔටෝමැටිකලි වෙනවා. දැන් මනස බලන්න පුළුවන් තත්වයකට ආවා කියන්නේ අර වෙයි මිදිලා කියන එක. දැන් ඒ වයින් මිදිලා නැත්තම් ඒව ගැන තව ටිකක් බලනකොට ඒ වයින් අතාරින්න පුළුවන්. මේගොල්ලන්ට තනියම මුකුත් කරන්න බෑ මනස
නැතුව.
ඒ කියන්නේ හෙන් රූපයක් දැක්කට කර්ම සිද්ධ වෙන්නේ මනස සම්බන්ධ වුණ නැත්තම්. අර මං කියේ ආයතන ගැට ගැහුවේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. දැකීමේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ මේ ගැට ගහන එක. ගැට ගහන්න බෑ. දැන් ඇහැ දන්නේ නැහැ නේ කන ගැන.
ඔව්.
එයාට තනියෙන් ගැටේ ගහන්න බෑ.
දැක්ම
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 මේ අවබෝධය එනකොට දැක්ම එනකොට අර මුලාවෙන් හදපු ටික අයින් වෙනවා.
මුලාවෙන් හදපු ටික අයින්
වෙනවා. ඒක එක කෙලවරක් තමයි.
දැක්මනේ තියෙන්නේ.
කෙලවර වෙන්නේ දැක්ම තුල. ඉවර වෙන්නේ දැක්ම තුල. ඒ කියන්නේ ප්‍රඥාව වැඩි වීමමයි මුලාවෙන් මිදීම. ඒතර අපිට කරන්න පුළුවන් ප්‍රඥාව වඩන එක.
ප්‍රඥාව.
මුලාවට අයින් වෙනවා කියන එක ඔටෝමැටිකලි වෙනවා. මොකද ওই දෙකම එකයි. ප්‍රඥාව වඩනවා කිව්වත් මුලාවෙන් මිදෙනවා කිව්වත්
සම්මාදිටිය
කමනේ.
ප්‍රඥාව කියන්නේ
අවිද්‍යාව. අර කියන්නේ දැන්. ඔව්. කරුවල නැති වෙනවා කිව්වත් ආලෝකය ඇති වෙනවා කිව්වත් එකම සිද්ධිය.
ප්‍රඥාව නැතුව සීල සමාධි වැඩි වීම දැන ප්‍රඥාවનો ඉස්සෙල්ල තියෙන්නේ එතනිපස්සට සීල සමාධි
නැහැ. එතන එතන ඉතින් ටිකක් පරිස්සම් වෙන්න වෙනවා. දැන් වැඩෙන්න ඕන ප්‍රඥාව තමයි. දැන් මං කිව්වේ දැන් අන්තිමට කපන්න ඕන ගහේ මුල වෙන්න පුළුවන්.
ඔව්.
හරි. අවිද්‍යාව තමයි කඩන්න ඕනේ. හැබැයි අපිට එකපාරට අවිද්‍යාවට කිට්ටු වෙන්න බැයි නේද? අර පිළිවෙලකුත් තියෙනවා. එතකොට ප්‍රඥාව වැඩෙනකොට අනිවාර්යෙන් සීලේ රැකෙනවා. හැබැයි දැන් අපිට සීලේ කැඩෙන එක හරි බලවත් නම් අපිට ප්‍රඥාවල කිට්ටු කරන්න අමාරුයි ටිකක්. එතකොට සීලේ රැකීම උදව් වෙනවා ප්‍රඥාව හදාගන්න. එහෙම දෙයක්ත් තියෙනවා. එහෙම අර ඒ පිළිවෙලකුත් තියෙනවා. ඒක අවශ්‍යම නැහැ කියන්නත් බෑ. හැබැයි ප්‍රඥාව අල්ලන්න පුළුවන් නම් ඒකට දෙලින්ම යන්න. ආයේ සිල් රකින්න එක ගැන මහන්සි වෙන්න එපා.
පිළිගැසනා
නේ. ඔව්. එතන මේ ගැඹුර අල්ලන්න පුළුවන් නම් එතන කරන එකයි තියෙන්නේ. ඒක කරන්න අමාරු වෙනකොට තමයි අතෙන්ට යන්නේ. දැන් අපිට දැන් මෙහෙමනේ දැන් අපිට ඔන්න දැන් මේව ගැන සිහිය පිහිටන්න යනකොට සිහිය පිහිටන්න බෑ හිත දුවනවා රහිනේ. දැන් පේනවා ඔන්න අර සමාධිය සතිය ඒක ටිකක් වඩා ගන්නවා. එතකොට එතෙන්ට යන්නේ. ඒ මට්ටමට ගිහින් ඒක ටිකක් හදාගෙන ආයෙ මෙතෙන්ට එන්න
පුළුවන්.
ඔව් ඔව්. හැබැයි මේක කරන්න පුළුවන් නම් මෙතනම මේ ප්‍රඥා පැත්තම වඩන එක තමයි ඒ කරන එක හොඳයි. ඒක බැරි නම් අර අනිත් ඒවා පැත්ත ටිකක් හදා
ගන්නවා.
සීල මෙහාට එනවා. ටිකක් සමාධිය වැඩලා ආයෙ මේ පැත්තට එනවා. සීලය අඩුවක් තියෙනවා නම් ඒකත් පුළුවන් නම් හදාගෙන ආයෙ මෙතෙන්ට එනවා. ඒකෙන් කියන්නේ මේ මම දන්නේ මේ මට හිතුන එකක් මම මේකත් අර සාමාන්‍ය ඇග්‍රි වෙන්නේ නැති එකක් ඒ කාලේ ඉඳන්ම මම කාටවත් කිව්වේ නැහැ සීල් රැකලා ඉන්න කියලා නම්. මම මන්නඟට ඇවිල්ලා ඉන්න ඔක්කොම දැන් හොඳට බොන්න පුරුදු වුණ අය ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන්ට මම කියන්නේ බීම නවත්තලා ඉන්න කියලා. ඒකේ ප්‍රතිපලයක් තිබුණා. ඒගොල්ලම කාලයක් යනකොට
නවත්.
ඒගොල්ලම නවත්තා. ඉතින් ඒක මං අර සීලෙට මං ලොකු තැනක් දෙන්නෙත් නෑ. මොකද ප්‍රඥාව වැඩෙනකොට ඒවා සීලෙ දෙනවා. ප්‍රඥාවයි සමාධියයි වැඩෙනකොට සීලෙ රැකෙනවා. මෙහෙම දෙයක් තියෙනවා.
සද්දා දනං සීල දනං හිරි ඔත්ත පියන් දනං සුත දනංච ජාගෝච පඤ්ඤාමේ සත්ත මන්දන ඔය ධනපතියෙක් වෙන්න ඕවා කියන්නේ සල්ලි තියහට බෑ.
දැන් ඒ වගේ තැන් තියනවා මන් දන්නේ මට හිතිලා තියෙන අර ට්‍රැඩිෂනලි අර එකට වඩා වෙනස් විදි ටිකක් මගේ අත්දැකීම් අනුව. සමහරු කියනවා නේ සීලේ රැකලාමයි මේක කරන්න ඕන කියලා. ඒකට මම ඒකයි තින් මගේ අත්දැකීම් වණුව මම ඒවා
තමයි
හිතලා තියෙන්නේ. එහෙම නෙමෙයි. අන්තතම එක්ස්ට්‍රීම් කේසස් තියෙනවා. හැමදාම බොන්න පුරුදු වෙලා හිටිය කෙනෙක් මගේ භාවනා කරලා එයාම ඇවිල්ලා මට කිව්වා මං අහලවත් නැහැ පොඩවද කියලාවත්. එයාම ඇවිල්ලා කිව්වා බීම නැත්තු කියලා. අනිත් අය තමයි කියන්නේ. ඒ කියන්නේ එයා බිව්වයි එයා භාවනා කරනවා කියලා අහලා අනිත් අය එනවා එයාගේ පරණ යාළුවෝ කොහොමද භාවනා කරන්නේ නේද අපටත්
හොඳයි
ඔහොම පේරාදෙණිය කැම්පස් සිටි එකේ කෙනෙක් දවසට සිංගප්පූරුවේදී හොබිලා දැන් මේ ලංකාවේ ආයහනවා මේ මේ අරය කොහොමද වෙනස් වුනේ එහෙනම් මේක මොකක් කරේ කියලා හොයන මට ඒ වගේ ඒවා මන් දන්නේ ඒවා මේ ඒ හින්දා මම ඔය සීල හියපත්ත මං එච්චරම කියන්නේ නැහැ මොකද මේක කරනකොට ඉබේම සීල රැකෙන මට්ටමකටත් එනවා හැබැයි එකෙන් අරක රිජෙක්ට් කරන්නෙත් නැහැ ඉතින් සීල රකින්න කෙනාට එපා කියනවා නෙවෙයි ඒක බොහොම හොඳයි මේ හැබැයි ඒක අර ඒ විදිහටම එන්න කිව්වොත් මට හිතෙන්නේ ඒක ටිකක් අර මිත්‍යා දෘෂ්ටියක් වගේ නේද අර සීලබ්බත පරාමාසයට ඇත්තට ටිකක් වැටෙන ගතියක් එනවා ඒක අවශ්‍ය
සමාධි වෙන්න සීලෙ අවශ්‍යයි කියලා කියන්නේ
ගොඩක් කියන්නේ ඉතින් ඕක සමාධිය වඩපු අය නෙමෙයි ඔය කතාව කියන්නේ උතරයි ප්‍රශ්නේ තියෙන්නේ ඔව්
කොල්ලා කියනවා ඉතින් මෙහෙම කියනවා සත්‍ය බලනවා මේක ඕනේ
කියලා ඔව්
සීලෙ අවශ්‍ය
සමාධි ධ්‍යාන ගැන කතා කරනවා ඔව නවඩපු අය. අතනයි ඔය මේ ගැටලුව තියෙන්නේ. මම නම් කියන්නේ ඔක කරලා බලන්න ඉතින් පුළුවන් නම්. හොඳයි. බැරි වුණත් ගැටලුවක් නැහැ ඉතින් කොහොමද? බැරි කියලා try කරන එකේ වරදන්නේ. එතෙන්දි මං අත්දකලා තියෙනවා මේ මහා ලොකු සීලයක් අවශ්‍ය නැහැ. මොකද මේකට එනකොට හිත එකඟ වෙනකොට ඒ වෙලාවේ සීලයක් පිහිටනවා. ඒ සීලය ඇති. වාචා මන්තවය වුණේ කොමාර විවිච්ච කාමේහි විවිච්ච කුසලේහි කියන එක එනවා භාවනාවට වාඩි වෙනකොට නැත්නම් වාඩි වෙන්න බෑ ඊට කලින් කරපුවා දැන් අදාළ නැහැ මං කියන්නේ අතීතේ නිරුද්ධයි ඒ වගේ නේද කරදර වෙන අයට මේක කරන්න බෑ අනේ අර පව උනානේ කියලා මතක් වෙනවා මේ හිත එකඟ වෙන්නේ එහෙමයි මොකද ඔහම උනා නම් අර අඟුලිමාල රහත් වෙන්න බැරි වෙනවනේ මේ වගේ ප්‍රශ්න එනවනේ අපි ඒවා ගැන එච්චර මෙහෙම වෙන්නේ නැතුව වුණ දේවල් වෙලා ඉවරනේ ඉතින් අපිට වෙනස් කරන්නත් දෙ මේ මොහොතේ කරන දේ කරන එකයි කරන්න තියෙන්නේ කියන මට්ටමින් තමයි ඒ කියන්නේ මම නම් කියන්නේ මොන වැරද්ද කරලා තිබුණත් අපිට මනුස්ස ජීවිතයක් තියෙනා නම් ධර්මය අහන්න ලැබිලා තියෙනවා නම් ඒක කරන්න කියන එක කරනවා මිසක් ඔය මේ නිසා කරන්න බෑයි කියලා එකක් දාගත්තොත් ඕක මිත්‍යා දෘෂ්ටි.
අනේ ලෙවල් එකට යන්න
ඕනේ. ධර්මයේ තියෙනවා නම් අපිට අහන්න ලැබිලා තියෙනවා නම් මනුෂ්‍ය ජීවිතයේ තියෙනවා නම් ඕක ක්ෂණ සම්පත්තිය. එහෙම තියෙන කෙනා ඒ කවුරුවත් කියන එක ගණන් ගන්න ඕනේ නැහැ මේක කරන්නයි තියෙන්නේ.
සිල්ලේ කියපුවම තියෙක. ඒක අවබෝධකින් කරන්න ඕනේ එකක් නේද? කපිලක
මන් දන්නේ මම නම් ඔය සීල ගැන කතා කරන්නේවත් නැහැ මට ඕක එච්චර අදාළ නැහැ කියලා මට හිතිලා තියෙනවා. ඊට වඩා වටිනවා හිත එකඟ කරගන්න පුළුවන්ද බැයිද කියන එක. තමන්ට සමාධිය තියනවාද නැත්නම් සතිය තියනවාද ඔය දෙක මේ හදන්න උත්සාහ කරන එක හොඳයි සීල ගැන එච්චර මේ ඔරියනවට වඩා. මෙන්න මේ දෙකට ඉෆෙක්ට් එකක් ගන්නකොට සීලෙ ඉබේම රැකිලා අමුතුවෙන් මේ ඒක ගැන හිතන්න ඕනේ නැහැ.
මේ මොකද අපි සීලයක් නේද කරන්නේ?
ඔව්. දැන් ධර්ම සාකච්ඡාවක් කරන්න බෑ සීලයක් නැති.
සීලයක්
අපේ මේ ළඟදී එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ලස්සන අදහසක් කිව්වා. ඉතින් සීලය හොඳටම රැකෙන්නේ මේ සමාධියේදී කියලා. ඒ කියන්නේ කය නිශ්චල වෙන්නත් ඕන නෝ වචනේ.
ඔව්.
කතා කරන්නෙත් නෑ. හ්ම්. ඒ වෙලාව තමයි හොඳටම සීලය රකින වෙලාව. කය වචන සංවරේ. ඒක හොඳම සමාධිය ආපු වෙලාව තමයි හොඳටම සීලය රකින. ඒ වගේ ඉතින් එක එක අර්ථකථන දෙන්න පුළුවන්. කතාව ඇත්ත ඒක. හොඳට භාවනාවක වාඩිලා ඉන්නකොට දඟලන්නේ අරව මේවනේ ඉතින් කාය සංවරයි කතා කරන්නේ තින්ත වචනින් තමයි ඒක නැතුව පුළුවන් ද සමාධිය වඩන්න ඔන්න සීලේ නැතුව සමාධිය වඩන්න බැහැ ඒ පැත්තින් කර හැබැයි මේ මොහොතේ සීලක පිහිටන්නයි කියන්නේ කියන්නේ භාවනාවට වාඩි වෙනකොට ඔය සංවරය තියෙන්න ඕන නැත්නම් කොහොමද හිත එකඟ වෙන්නේ කය වචන සංවරය. ඒක වෙනවා ඉතින්. ඒක තමයි භාවනාවට වාඩි වුණා නම්. හිත ටිකක් දෙන්නට ප්‍රශ්නයක් නැහැ. ඒකනේ. පුරුදු කරන එක. කය වචන සංසුන් වෙනවා. ඒකයි සීලය අවශ්‍යයි. හැබැයි අපි හිතන් ඉන්න අර සීලෙ නෙමෙයි. ඊයේ මදුරු එක් වරුවද කියන එක නෙමෙයි මේ මෙතෙන්ට බලපාන්නේ. මේ මොහොතේ කය වචන සංවරද? මොකද ඒ දෙක නැතුව මේ මොහොතේ හිත එකඟ වෙන්නේ
නැහැ.
ඉතින් ඔකම තමයි අපි විදර්ශනය කරනකොට අර ටික ඔක්කොම යෙදිලා හිටන. අපි එකක් ගැන හිත යොමු කරගෙන මෙහෙම දැන් අපි හිතමු ඇහැ වැඩ කරන කන සද්ද ටික ගැන Tamanට සිහියෙන් අහගෙන ඉන්න පුළුවන් නම් ඔතන අර සීලේ අනිවාර්යෙන් යෙදෙනවා සමාධියක් තියෙනවා. يعني යම්කිසි චිත්ත සමාධියක් නැතුව ඔක බලා ඉන්න බෑ. එතන ඊළඟට සතිය කියන එක යෙදෙනවා. එහෙම සම්බන්ධකුත් තියෙනවා. ඉතින් අර
දැන් අපි මේ ලෝකෝත්තර සම්බන්ධිතිය වඩා ගන්න අපි කෘතඥ තත්ත්වෙ ඉන්නේ. අපි කොහොමද ඒකට එන්නේ? අපේ පූර්ව ප්‍රතිපදාව
පළවෙනි දේ පෘථග්ජනභාවය අඳුර ගන්න පුළුවන් කොහොමද? එකක් තමයි ලෝකෙට අහු වෙනවද කියන එක. ලෝකෙට අහු වුණා නම් එතන කෙලින්ම මුලා වෙනවා. ලෝකෝත්තර දැක්ම සම්මාදිට්ඨියක් එදිලා නැහැ.
ඒකෙන් දකින්නේදී තමයි තියෙන්නේ කියලා.
ඔව්. තන පුටුවක් තියෙනවා කියනකොට තේරුම් ගන්න ඕන මේ ලෝකෙටයි. දැක්. ඒ වෙලාවේ සිහිය පිහිටුවොත් සිහියයි නුවණයි යෙදුනොත් ආ දැන් ওই පුටුවක් දකිනවා කියන්නේ පරණ පුරුද්දට. දැන් නුවණ යොදන්න පුළුවන්. කොහොම කිව්වට මේ ඇහෙන් දැකීමක් නෙකලි. ඒතර පේන ස්වභාවය එකක් පවතින ස්වභාවය වෙන එකක් කියලා ওই ටික හිතුවත් යම් කිසි කියන්නේ සම්මාදිට්ඨියක් කියන්නේ ලෝකෙන් එතර වෙන පැත්තනේ ඉන්නේ. ලෝකෙට අහු වෙනවද නැද්ද කියලා දකින්න නුවණක් ආවනම් සම්මාදිට්ඨිය. ඒකේ තව විදිහක් තමයි මම කියන්නේ ආයතන දෙකක් ගැට ගැහුවද කියලා බලන එක.
ආයතන කුසල වෙන්නේ
මේ වචන ටික අමතක කරලා දැන් සද්දයක් ඇහෙනකොට අපිට රූපයක් නම් සිහි
වෙන්නේ.
ඔව්. පේනවනේ ආයතන දෙක ගැට ගහලා. ඔන්න ඔක දකින්න පුළුවන් නම් තන තමයි මම දකින්නේ මේ සම්මාදිට්ඨිය කාර්ය ලෝකෝත්තර
සම්මාදිට්ඨිය.
එහෙම කත්තෝර බේර ගන්න බැයි නම් ඉතින් පෘථග්ජන ස්වභාවය ලෝකෙට අහු වෙනවා.
ඒ විදිහට ආයතන අපි පහටම කරනවා.
ඔව්. එකකට කරන්නක පුළුවන් නම් පහටම මෙරුණා. එකකට දෙකකට කළත් ඇති. අද ඒක පුරුදු වෙනකොට පේනවා මේ ආයතනේ මෙහෙම නා අනිත් ආයතනෙත් ඔහොමයි. ඔය විදිහට මේ රටට. එකයි මං කිය තමන්ට ප්‍රකට වෙන එකක් අල්ලගෙන බලන්න. දැන් මට නම් සාමාන්‍ය සද්දේ තමයි ලේසි. මම සද්දේ ඇහෙනකොටම රූපයක්
දාලානේ.
ඒ රූපය ඇහෙන් පේනුනේ නැත්නම් කොහමද ඕක දැන්නේ? අන්න පේනවා මනසෙන් කරපු දෙයක්, මේ මුලාවෙන් කරපු දෙයක්. අන්න ඕක බලන්න පුළුවන් නම් මේ හන්ද දැක්මකට එන්න පුළුවන්. ඒක බලන්න බලන්න නැති වෙලාවල අපි ඉන්නේ ලෝකෙට අයිති දෘෂ්ටි දැන්. તો ඒ වගේ දේවල් තමයි මට කියන්නේ ප්‍රායෝගිකව හිතලා
තියෙන්නේ. ඔව්. දැන් කායන් පස්නාව
කියන්නේ. දැන්
කායන් පස්නාව වඩන්න කියන මේක පුද්ගල සංඥාව නැති වෙන විදිහට.
එහෙමයි ඉතින් දැන් සතර සතිපට්ඨාන සතිපට්ඨාන සූත්‍රය ගත්තොත් ඉතින් කායානුපස්සනාවෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. ඒක එකක්. ඊළඟට ඒකේ කරන්නේ කොහොමද කියන එක විස්තර කරනවා. කායේ කායනුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්. මොකද්ද මේ කියන්නේ කියන එක ගැන පොඩි දැක්මක් තියෙන්න ඕන. එතකොට විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියන්නේ අර ඒ වයින් කැඩෙන්න ඕන. විනේය කියන්නේ අතහරිනවා වගේ. මේ ඇලීම් ගැටි. අවිජ්ජා දෝමනස්ස. මේ ලෝකයේ ඒව අතහැරෙන්න ඕන. ඒතර ලෝකය කියලා කියන්නේ අපි කායනුපස්සනාව හින්දා කය කියන ලෝකය. ඒතර කය දිහා බලන්න ඕන ඒකේ ඇලීම් ගැටීම් නැති වෙන විදිහට. එක පැත්තකින්. එතකොට එහෙම බලන්න කය පිළිබඳව සිහිය පිහිටන්න වෙනවා සතිම. සිහිය පිහිටන්න උත්සාහයක් ඕන ආතාපි. හරි වීරිය. ඊළඟට එතන මැදේ දෙනවා සම්පජා. සම්පජන්නේ තමයි නුවණ තමයි අපි ඔය දැන් ඔය කතා කරන්නේ. සම්මා දිට්ඨියත් ඔතන යෙදුනොත් අන්න ආර්ය මාර්ගය වැඩේ. ඒක නැතුවත් පුළුවන් සිහිය පිහිටන්න. ඔය දැනුම නැති කෙනාටත් පුළුවන් සිහිය පිහිටන්න පුරුදු කරන්න. හැබැයි ඒක ආර්ය මාර්ගය වෙන්නේ නැහැ. ලෝකෙන් මිදෙන්නේ
නැහැ. ඒ ලෝකෙන් මිදෙන එකයි තියෙන්නේ සත්පුද්ගල මොකද? සත්පුද්ගල සංඥාව නැති වෙන විදිහට
බලන්න. ඒවා ප්‍රතිපල. රූපය ගැන බලන්නේ කය කියන්නේ රූපයක්නේ.
ඔව්.
ඒ රූපය ගැන බලන්නේ රූපේ තියෙන මුලාව නැති වෙන්න.
ඔව්.
මොකද්ද රූපේට වෙලා තියෙන මුලාව?
සුභ කියලා
මොකද?
සුභයි කියලා ගන්නවා රූපේ.
ආ.
අනිත් එක
පුද්ගලෙක් කියලා නේද? ඔව්. ඒ දෙපැත්තේ මුලාව. ඔව්. නෑ ඔය පැත්තෙන් ගන්න එකත් හරි. මම මේ පොඩ්ඩක් කියන්න try කරන්නේ ඊට වඩා වෙනස්. ඔව් වචන ටික දන්නේ නැහැ කියලා
හිතන්නේ.
දැන් අපි දන්න ටිකෙන්.
ඔව්.
දැන් අපි රූපේට මුලා වුණානේ. දැන් පේන දේ තියෙනවා.
ඔව්.
අතන රූපයක් තියෙනවා.
තියෙනවා.
ඒක තමයි දැනගත්තේ කියලා. ඔන්න ඕක කැඩෙන්න ඕනේ. මේ දැනගත්තු එක.
ඔව්.
එතකොට අපි දැන් රූපයක් දිහා බලනකොට මේක රූපය කියලා තමයි පටන් ගන්නේ.
හ්ම්.
නැත්නම් ඉති රූපං කියන්නේ මේක තමයි රූපය.
ඔව්.
දැන් ඒකේ බලන්න ඕන ඕකේ හටගත්තේ කොහමද? ඕකේ නිරුද්ධ වෙන්නේ කොහමද? ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තගම.
ඔව්.
කියන එක. ඒතර ওই දෙක පෙනුනොත් රූපෙන් මිදීමක් වෙනවනේ අනිවාර්යෙන්. රූපවල තියෙන මුලාවෙන්.
දැන්
අපි පටන් ගන්නේ රූපයක් තියෙන. ඒ කියන්නේ ලෝකෙට ආйти දැක්කෙන් පටන් ගන්න. එන රූපේ ඉති රූපම්. ඒතර අපි බලන එකේ වටිනකම වෙන්න ඕන අරකේ තියෙන මුලාවෙන් මිදෙන්න ඕන. ඒ මුලාව මිදෙනකොට පේනවා මේක හටගත්තු හැටි පේනවා. ඒ හේතු නැත්තම් මේක හටගන්නේ නැහැ. කියන එකත්
තේරෙනවා. මොකක්ද
හිතින් බලනවා කියලා හිතලා ගත්තොත් ඕන විදිහකට දැනගත්තු රූපයක් ගන්න.
නම අපි අපේ ශරීරය බලනකොට.
හරි, දැන් ශරීරය කියන්නේ රූපයක් කියන තැන ඉන්නේ පටන් ගන්න.
අපි ඇස් දෙක වහන්නේ බලන්නේ.
හරි හරි. ඇස් දෙකෙන් වෙන්න ඕනේ නැහැ. මොනේ විදියකට හරි මොන ආයතනෙන් හරි රූපයක් ගැන දැනගෙන තියෙනවා.
බලන්නකොට කාය විඥානෙන්නේ.
කාය ඒවා ප්‍රතිපල. අපි මෙහෙම බලන්න ඕන කිව්වට එහෙම බලන්න බෑ. මේ හරියට බැලුවොත් එහෙම වෙයි. ඒක තමයි. කාය විඥානේ නැවති මනෝ විඥානෙට මේ ගැට ගන්න නොදී. ඒක ප්‍රතිඵලයි. අපිට එතනින් පටන් ගන්න බෑ. කකුල පොළවේ කියලා හිතනවනේ. ඒක රූප දෙකක් තියෙනවා ඔතන. ඔතන
ලියනවා මනෝ විඥානේ
කියලා. කකුල කියලා රූපෙකුත් තියෙනවා පොළව කියලා රූපෙකුත් තියෙනවා. දැන් ඒ තියනවා කියන එකෙන් පටන් ගන්නවා. කකුලට දැනෙනවා මේක. හරි.
ආයෙත්. ඔව්. කකුල දැනෙනවා.
නෑ අපි ඉන්න තැනින් පටන් ගන්න ඕනේ.
කකුල දැනෙනවා.
කකුලට නිමේ දැනෙන්නේ කයට කියලා එහෙම පටන් ගන්න එපා කියලා මං
කියන්නේ.
ආ. කකුලේ මෙහෙම දැනීමක් තියෙනවා. ඒක තමයි අපි ඉන්න තත්ති. ඒකෙන් පටන් ගන්න වෙන ඕන තත්ත්වයක් අරක. ඕක වඩනකොට ඒක ඉබේම වෙයි. කකුලෙන් මිදෙයි. එහෙම වුණා නම් මේක සාර්ථකයි. අපි මිදීමෙන් අරන් කරන්න ගියත් මම කියලා කෙනෙක් නැහැ කියලා පටන් ගන්න ගියත් ඕක කරන්න බෑ. මේකේ ප්‍රතිඵලය තමයි මේක දුරු වෙන එක. මේ බැලීම නුවණ වැඩි වීම. හරි. දැන් මෝහයෙන් මිදෙන්නේ මොකෙවි මුලාවෙන් මිදෙන්නේ ප්‍රඥාව වැඩෙනකොට. පිනි කම්ම ගෙවුවත් මම මුලා වෙලා නැහැ කියක් කියා හිටියට හරියන්නේ නැහැ. රවට්ට ගැනීම. අර මම නැහැ මගේ නැහැ ආත්මේ නෙමෙයි කිය කියා ඉන්නේ රවට්ට ගැනීම. ප්‍රඥාව වැඩිම නෙමෙයි ඔය කරන්නේ. මම මුලා වෙලා නැහැ කිය කියා ඉන්නවා. ඇත්ත දකින්න ඕන එක කරන්නේ නැහැ. මේක මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියන්නේ නැහැ. මේ ශරීරේ මම නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි භාවනා කරනවා. මමත් කරලා තියෙනවා වුණා. හැබැයි ඒක අපි මේ අපි කරවට්ට ගැනීම. ඒක කට්ටිය අහන්නේ දැන් අලුතෙන්ම එක තමයි මෛත්‍රිය කරනකොට මම ඉන්නවා කියලා එයි මේ මට මෛත්‍රී කරන්නේ අනුන්ට මෛත්‍රී කරන්නේ මේගොල්ලෝ කියන්නේ මුලින්ම ඔය ලලිත්ගෙත් කියනවා මම වගේම පටන් ගන්නලේ මාව කියලා කියන්න එපා ඕක කිව්වේ නෑ කියලා මේ අපේ මුලාව කැඩෙනවා නේද හරි ලේසි ඒක කරන්න ඒක මන් දකින්නේ අපි රවට්ට ගැනීම අපි පිළිගන්න ඕන මං ඔකට දෙන්නේ අර වලක වැටිලා ඉන්න කෙනා ගොඩේ ඉන්න නම් ඉස්සෙල්ලා වලක ඉන්න බව පිළිගන්න ඕන මං ගොඩේ ඉන්නවා කියලා හිතුවොත් එයාට කවදාවත් ගොඩේ ඉන්න බෑ ඔව් ඒ හින්දා මේ දැන් මේ කයක් නැහැ කියන තැනින් අපිට පටන් ගන්න බෑනේ අපි ශරීරයේ තියෙනවා කියන එකේ එක අල්ලගෙන ඉන්න එකේ ඉන්න එක අපි ඉන්න තැනින් පටන් ගන්න. හරි. කකුලේ මොකද්ද දැනෙනවා? ඔතන ඉන්නේ පටන් ගන්නනේ. ඔව්. එතකොට ඊට පස්සේ මේක පුරුදු කරනකොට ඊට වඩා විනාස වෙනවා. මේක බලාගෙන යනකොට දැන් දැනීමක් තියෙනවා. මොනවද දැනෙනවා? එතකොට අර තමන්ගේ නුවණ අනුව මේක යොදා ගන්න පුළුවන්. ඕක දැනෙන්නේ මොන ආයතනෙද? කාය ආයතනෙට දැනෙනවා. කාය ආයතන නිසා දැනීමක් තියෙනවා. ඕක මේ දැනීම දිහා සිහියෙන් බලා ඉන්නකොට ඉබේම අර කකුල කියන සංඥාව ඉවත් වෙනවා. අපි දැන් ආනාපානේ පටන් ගන්නෙ හුස්මෙන්නේ. හුස්මක් තියෙනවා කියන එකෙන් පටන් ගන්න. නේද? නැත්නම් හුස්ම දිහා බලන්න බෑනේ. ඉහළ ගන්න ආස්වාසයක් තියෙනවා, පහළ දාන ප්‍රාස්වාසයක් තියෙනවා. ඔව්. ඒක දිහා බලා ඉන්නකොට ප්‍රතිඵලය වෙන්නේ ඕකෙන් මිදෙනවා.
ඔව්. ඔගේ ඕකෙත් තියෙනවනේ මම දන්නේ ඔක. කන්ට්‍රවර්සිකද මමත් ඉස්සෙල්ලා උගන්වන්න තිබුණේ මේ සම්බන්ධ හුස්ම අරගෙන බලන්න ඉතින් මේ හුස්ම වදින තැන හොඳට හිත තියාගෙන
මට කියන්න පුළුවන් මං කරන හැටි හරි කියන හැටි හරි ඒකේදී දැන් අපි ඒ කියන්නේ හුස්මට තමයි මුලින්ම අවධානය යොමු කරන්නේ. ඒ කියන්නේ ඒක ඇතුළ වෙන පිට වෙන හරියේ ඕන තැනක් වෙන්න පුළුවන්. ඔව්. එතකොට අපි මුලින්ම අවධානය යොමු කරනකොට අපි දන්නවා මේ මොහොතේ හුස්ම ඉහළ යනවා මේ මොහොතේ පහළ යනවා. ඔව්. ඔය දැනීම නැත්තම් ඔතෙන්ට සිහිය ගන්න බෑ. ඔව්. අපි ගත්තු ගවම්ම කරන හොඳට පේනවා හුස්ස. ඔව්. ආ මේ ඉහළ යනවනේ මේ පහළ යනවනේ. ඕක ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට දැන් ඔන්න හුස්මට හොඳට සිහිය පිහිටන්න පටන් ගන්නකොට අපිට මේකේ දැන් සාමාන්‍යයෙන් ගත්තොත් මේ හුස්මේ මුල මැද අග දැනීම් ටික වෙන් කර ගන්න පුළුවන්. ඒ කියන්නේ හුස්මක් පටන් ගන්නකොට මොන වගේ දැනීමක්ද? මැද හරියේදී මොන වගේ දැනීමක්ද? ඉතුරු වෙනකොට මොන වගේ දැනීමක්ද? නේද? ඒක තුනකට වඩා පේන්න පුළුවන්. රප්ලි තුනක් ගමු. තැන් තුනක් අපිට ප්‍රකට වෙනවා. ප්‍රාස්වාසෙත් එහම තුනක් ප්‍රකට වෙනවා. දැන් අපි බලන් ඉන්නේ මේ දැනීම දිහා. මේ විදිහ දැනීමක් තියෙනවා, මේ විදිහ දැනීමක් තියෙනවා, මේ විදිහ දැනීමක් තියෙනවා. දැන් ඕක තව ටිකක් බලා ඉන්නකොට පෙයි දැන් මේ දැනීම් ටිකක් තියෙනවා. එතකොට හුස්ම කියන නම අපි දාපු එක.
දැනීම් ගොඩක්.
ඔව්. එතකොට මේ මොහොතේ දැනීමයි මේ දැනීමයි ඊළඟ දැනීමයි ඔය තුන එකතු කරපු හින්දා තමයි අපිට ආස්වාසය ඇති. මේ දැනීමයි ඔය තුන එකතු කළොත් විතරයි ආස්වාසය තියෙන්නේ. නැත්තම් තියෙන්නේ ආ දැනීමක් තියෙනවා. ඒක නෙවෙයි තියෙන. තව දැනීමක් තියෙනවා. ඒ කියන්නේ අලුත් දැනීමක් එනවා කියන්නේ පරණ එක ඉවරයි. දැනෙනවා කියන්නේ ඊළඟ පරණ එක ඉවරයි. එතකොට ඔය දෙක සම්බන්ධ කරලේ නැත්නම් හුස්ම කියලා දෙයක් පිහිටන්නේ නැහැ. මේ දැනීම් ගොඩක් නම් තියෙනවා. නේද? එතට මේ දැනීම් දිහා අපි බලන්නේ. එතකොට මේ හුස්මෙන් මිදෙනවා කියන එක මෙතන සිහිය පිහිටීම මත සිද්ධ වෙන එකක්. මේක අවධානෙන් සිහියෙන් බලා ඉන්නකොට දැන් හිතටම පේනවා මේ හුස්ම කියලා දෙයක් තැම්මේ මේ දැනීම් ටික සම්බන්ධ කරපු හින්දානේ ආස්වාසය කියලා එකක්
හැදුවේ.
මුලදී දැනීමයි මැද හරිය දැනීමයි අග හරිය දැනීමයි සම්බන්ධ කිරීම තුල තමයි අපි නමක් දෙන්නේ ආස්වාසය. ඒ වගේම මේ දැනීම් ටිකක් සම්බන්ධ කිරීම නිසා තමයි ප්‍රාස්වාසය කියලා නමක් දුන්නේ. ඕක ඉතින් ඕව මුකුත් හිතන්න ඕනේ නැහැ නිකන් බලා ඉන්නකොට දැනීම් ටිකක් තියෙනවා එච්චරයි. ඉතින් දන්නේම නැතුව හුස්මෙන් මිදිලා දැනීම් ටිකක් දිහා බලන් ඉන්නවා. එතකොට අලුත් දැනීමක් එනකොට පරණ එක නැති වෙනවා. අලුත් දැනීමක් එනකොට පරණ එක නැති වෙනවා. ඔන්න ඔච්චරයි දකින්න ඕනේ. ඉතින් ඊට පස්සේ බලා ඉන්නේ දැනීම් ගොඩක්.
දේවය දකින්න.
ඔව්. ඒ උදේවය දැන් මුලින් හුස්මේ උදේවය දකින්න ආස්වාදේ ප්‍රස්වාසේ කියලා ඊළඟට ආස්වාසයක් හදලා නැහැ. දැනීම් ගොඩක් දිහා බලා ඉන්නවා. ඔය මට්ටමට එනකොට ඉබේම අර කයින් මිදිලා
මිදෙනවා.
ඔව්.
කයින් මිදිනුක වෙද්දි පොට අදහස් කරන්නේ
හුස්ම කය.
හුස්ම කය.
නමක් දෙන්න කයක් නැති වෙනවා.
ඔව්.
යන්නේ.
හා. හඳයි හඳයි හඳයි. යන්න මාත්
යන්න.
ආ වෙනම දාවි.
හා.
හඳයි.
මේක වෙලාව යනවා.
මේක වැරදියි.
මම දැන්
4:50යි. ඔව් 4:00යි.
මේක වෙලාව වැරදි මේක බැටරිය. ඔකේ
කීවොත් මේ ආන සතිය මේ ඉස්සල වඩන්න ඒ මුලදී පටන් ගන්න භාවනාවක් නෙමෙයි. නගදී අහුවෙ මක් ඕක. මේ
කතා පිළිගන්න එපා තමන් කරන දේ කරන්න.
නෑ බුදුහාමුදුරුව කියලා තියෙනවා.
නෑ.
ඒකනම් කිව්වොත්
බුදුහාමුදුරුව කොහේ හරි කියලා තියෙනවා නම් පෙන්වන්න කියන සූත්‍රයක
නෑ මේ මේකේ අතුරු කිව්වෙ මොකද පටිසම්භිදා මාගේ තියෙනවා නේද ආනාපාන සති කතා කියලා. අනේ ඒක තියෙනවා
කියන්නේ ඒ වගේ කතා පටිසම්භිදා මාර්ග වේ අභිධර්ම මේවානේ.
ඔව් අර
ඔව් ඒ වයිච්චර කියන්නේ එහෙම නැහැ මෙහෙමයි කියන්න හේතු තියෙනවා. ඉතින් අපිටත් ওই සූත්‍ර වලින් උනත් දැන් ගිරිමානන්ද සූත්‍රය ගත්තාම මේ ආනාපාන සතිය තියෙන්නේ අන්තිමට.
ඔව්.
ඒ හින්දා ඒක අන්තිමට වඩන්න ඉස්සෙල්ලා මේ වඩන්න කියලා ඉතින් කෙනෙකුට කියන්න පුළුවන්. ඔව්. හැබැයි ඒ බුදුහාමුදුරුවෝ ඕක කියන්න කලින් කියලා නැහනේ. ආ මේක වඩලා මේක වඩන්න මේක වඩලා මේක වඩන්න. මේක නැහැ. එක එක කෙනාට අර මේ අපි දන්නේ නෑනේ ඔව එකක් තමයි අපි සසරේ පුරුදු කරපු ගතන්නේ. ඔව්. හරි. ඔව්. ගොඩාක් ඒව අනුව වෙනස් වෙනවා.
ඔව්.
ඉතින් නීතියක් දාන්න බෑ මෙහෙම්මම කරන්න
කියලා. දැන් මම
කියන්නේ කරලා බලන්න. ඒක තමන්ට ගැළපෙනවා නම් කරන එකයි තියෙන්නේ. ඒ
ඔව් මම භාවනා කර කිසි දෙයක් දන්නේ නැහැ මිස්ටර් ගෝයින් කගේ මම රිට්‍රීට් එකට ගියා අවුරුදු ගානකට ඉස්සෙල්ලා.
ඔව්.
ඉතින් ඒකදී දැන් ඔය ඉන්ස්ට්‍රක්ෂන්ස් වල කියනෝනේ ඒකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් එක කියනෝනේ මෙහෙම කරන්න කියලා.
ඉතින්
ඒ කිව්වෙත් අර මෙහෙම මේ හුස්ම වදින තැන දැන් බලලා මේ දෙන්න හුස්ම කියලා මේක කරන්න. දවස් 3ක් ආනාපාන
සති. අන්න ඒක තමයි දැන්.
ඔව්.
ඒ අප්‍රෝච් එක හොඳයි. ඉතින් ඕක දවස් 3ක් කියලා මේ
ඒක දවස් 10යි රිට්‍රීට් එක.
දවස් 10 එකේ මුල දවස් 3 දෙන්නේ අතන තියන්න.
ඔව්. ඊට පස්සේ අර අනිත් කීව ඔක්කොම මම
කළා.
කියනවා ඔක්කොම එක්ස්පීරියන්ස් කරා.
ඔව්. ඒ කියන ඒවා එක්ස්පීරියන්ස් කරන්නත් පුළුවන්.
ඔව්.
මේක ඒකේ හැටියක්. සමාධියේ තියෙන එකක් ඕක.
ඔව්.
හරි. ඉතින් අපි ඉතින් ඒ හින්දා තමයි ඊළඟට නුවණින් ධර්මය විමසන්න
ඕනේ. ඔව්.
අරව එපා කියන එක නෙමෙයි.
ඔව්.
ඒවත් කරන්න ගැටලුවක් නැහැ. මේ වැඩේ තියෙන්නේ අපේ මේ දැන් එතන විදර්ශනා වචනේ පාවිච්චි කළාට මේ වැඩෙන්නේ ඇත්ත විදර්ශනාවද කියන එක ප්‍රශ්නය.
වේදනානුපස්සනාව
කියලා නේද කියන්නේ කියනවා. ඉතින් වේදනාව දිහා බලා ඉන්න එක වේදනානුපස්සනාව කියලා. ඒක අය ඒ තැන් තැන් වල දැනෙන ඒවා බලනවා.
ඔව්. අවුවා ගින් යන්නේ තියෙන්නේ.
මම නොගියට මම දන්නවා.
ආ
සාමාන්‍ය මගේ තියෙනවනේ හොයන ගතියක්.
ආ
ඇත්තටම ගෝයෙන්කාව මට හම්බ වෙලා තියෙනවා සිංගප්පූරුවේදී. මේ ඒක මහ ලොකු එකක් නෙමෙයි මම කියන්නේ. ඒවා මම ගොඩාක් එයාගේ දේශනා මම කියෝලා තියෙනවා ගොඩක්. ඒවා හොඳයි. හොඳ වුණාට අපි දැන් ගැඹුරු දහමත් එක්ක බලනකොට ඉතින් ටිකක් දැන් ඒ කාලේ මම මේවා දන්නේ නැති හින්දා ඒවා හරි හොඳයි කියලා මම බැලුවා. හැබැයි ඉතින් මේවා නුවණ එනකොට ඉතින් අර වෙයි තියෙන්නේ විදර්ශනාවද කියන එක ප්‍රශ්නයක්. මේ කියන සම්මාදිට්ඨිය ඔතන තියෙනවද එච්චර ඉතින්. මම
ඉතින් ඒක නම් එන්නේ නැහැ
උදේට. අනේ ඒක තමයි අපි දකින්න ඕන.
ඔව් සම්මාදිට්ඨිය එන්න නම් මම හිතන්නේ ඒක ගැන දැනගෙන ඉන්න ඕනේ.
මොකද ඒක තියෙන්නේ. අනේ ඒකයි දැන් ওই විදිහට පුළුවන් වුණා නම් මේ කිසිම ධර්මයක් නොදන්න කෙනෙකුටත් ඉතින් මේ
හැබැයි ඔව්
මාර්ගඵල ලබන්න පුළුවන්
වෙනවා. ඔව් ওই ඉම්ප්‍රෙෂන් එක තමයි මිස්ටර් ගෝයින්කගේ ප්‍රොක්ස් වල දෙන්නේ. මට මතක හිටියේ කිව්වේ මේ දැන් අඟුලිමාල හම්දුරන්
ඔකේ දැන් ඔය කියන කතාව සම්පූර්ණයෙන් වැරදි කියන්නත් බෑ. ගැළපෙන පිරිසකුත් ඉන්නවා. හරි කියන්නත් බෑ.
හැබැයි මිනිත්තු මම නොනෝටිස් කරපුවා තමයි දැන් මේ දවස් 10ට පස්සේ හිතනම් හරිම කාම.
ඔව්.
හිත හරි කාම ඇගේ පේන් මොකුත් නැහැ.
ඔව්.
කිසිම දෙයක් නැහැ. ඒක සුමානයක් විතර තිබිලා ඊට පස්සේ
ඉතින් ප්‍රැක්ටිස් කරන්න නැති හින්දා ඒක නැති වෙනවා.
ඔව්.
ඒත් එතනින්ම තේරුම් ගන්න ඕක සමතේ තියෙන ස්වභාවය. නැත්තන් නැති වෙන්නේ නැහැ.
ඔව් අනේ.
අවබෝධයක් නම්.
ඔව්.
නැති වෙන්නේ නැහැ.
ඔව්.
ඒකෙත් තේරුම් ගන්න ඕක සමතය.
ඔව්. ඒකෙම නැහැ.
සමතේ තියෙනවා. ඒ කියන්නේ ඔව් ඒ කියන්නේ අපි ඉතින් ධ්‍යාන ඉතින් අෂ්ට සමාපatti දක්වා යන්න පුළුවන්කමක් තියෙනවා. ඒවා මේ සාමාන්‍ය ඒවට වඩා ගොඩක් ඉහළ ඒ කියන්නේ දැනෙන දේවල්. හැබැයි එහෙම දැනුණට එක්ක මේ විදර්ශනා අවබෝධයක් නම් ඕක ප්‍රැක්ටිස් කරනකොට විතරක් දැනෙන එකක් වෙන්න බෑ. අන්න එතන අපිට නුවණින් දකින්න පුළුවන්. මේකෙන් තේරුම් ගන්න මේ සමතේ දැනෙන දේවල් ඔය. ඔව්. මම ඔය සමාධිගත ගොඩක් මම කරපු හින්දා මම අත්දකලා තියෙනවා. එන්න පුළුවන් ඒව ගොඩක්. අපේ අර මෙහෙත් ඉන්නේ අර පොළොන්නරුවේ රහතන් වහන්සේ කෙනෙක් හිටියේ මේ
නෑ
රාජගිරි හැමදුර එන්න කලින් ඔය සිව්පිලි සිඹියාපත් මහ රහතන් වහන්සේ කියලා
ඒක ඔව්
ඉතින් මම ඒ හැමදුරන්ගේ ටිකක් බැලුවා මට හම්බ වුණා පොතක් ස්ටෙප්ස් 140 ගානක්ද කොහෙද තියෙනවා මේ දැනෙන දේවල් හරි ඔවා දැනෙනවා. ඒක එක දැනීම මෙන්න මේක තමයි සෝවන් ඵලය. ඔහොම ඊළඟට දැනෙනවා කියලා මේක සකොත්තර. ඔහොම තියෙනවා. ඉතින් මම බලනකොට මේ ගොඩක් දේවල් මම අත්දැකලා තියෙනවා. සමතේ වඩන කාලේ. සමතේ කිව්වට අපි විදර්ශනා කියලා හිතාගෙනත් වඩලා තියෙනවා. නාම රූප බලලා තියෙනවා, හේතුඵල බලලා තියෙනවා, අනිත්‍ය බලලා තියෙනවා. මේවා ඔවත් එක්ක සමාධිය වඩලා තියෙනවා. ඉතින් හිතන්නේ මේ විදර්ශනාව වඩන්නේ මේවා දැනෙන්නේ කියලා.
ඔව්.
ඒ වුණාට එතන ඉතින් මගේ තියෙන අත්දැකීම් වලට මට පෙනිලා තියෙනවා ඔය සමතේ යන අත්දැකීම්.
ඔව්.
ඒක නිකන් මාර්ගඵල වගේ තමයි ඉතින්. ඒ වගේ يعني සාමාන්‍ය දැනෙන දේවල් නෙවෙයි. ඉෂල දැනීම. හැබැයි ඔක දර්ශනාපත්තද නැද්ද කියන එක මේ නුවණ එනකොට තමයි තේරෙන්නේ මේ වගේ විදර්ශනාවක් කොතන තියෙනවද මේ සම්මාදිට්ඨියක් ඇවිල්ලාද කියන එක يعني
දෙන්නරයි තියෙනුනේ දෙන්න සක්කානිත්‍ය රෝගය ඔකඩන්නේ වුණ සම්දර්ශනාව
කරන්නේ නැවනි අඩු ගානේ මන්නම් කියන්නේ සක්කාය දිට්ඨියවත් කැඩෙන්නේ නැහැ
ඒක සක්කාය දිට්ඨිය නම් එතකොට දර්ශනේ තියෙනවද කියලා නේද කියන්නේ
දර්ශනය කියන්නේ දහම.
ඔව් ඒක චතුරාර්ය සත්‍ය
මේ ඔය ඕණේකකින් ගන්න චතුරාර්ය සත්‍ය වෙන්න පුළුවන්. පටිච්ච සමුප්පාදේ වෙන්න පුළුවන්. පංච උපාදානස්කන්ධය වෙන්න පුළුවන්.
මෙන්න මේ පොයින්ට් එකෙන් හයක් නැතත් පොඩි කිච්චේ මුඛිය කියනවා
චතුරාර්ය සත්‍යනේ.
ඔව්. ඊපස්සේ පුබ්බන්ති ඥානං කියලා තව එකක්. ඔව් අපරන්ති.
පුබ්බන්ත අපරන්ති.
පුබ්බන්ත අපරන්ති. අනිත්‍යත ඉදප්පච්චයතා.
ඉදප්පච්චය කියන්නේ පටිච්ච සම්පදාය.
මට ඉච්චර පැහැදිලි දෙයක් කියන පුබ්බන්ති අපරන්ති ඥානං.
පෙර පුබ්බන්තේ කියන්නේ පෙර අපරන්තේ කියන්නේ අනාගතේ පසුව. ඒ
කියන්නේ පෙර ජීවිතේ
නෙමෙයි මේ කියන්නේ දැන් මොකද මෙහෙමයි ඔව් දැන් මේ වචනවලට දෙන තීරුම් දෙන්න පුළුවන් ඉතින් ඒක තීරුම් සඳහන් වෙන්නත් පුළුවන් ඔතන ඒවා මේක කියලා මම දන්නේ නැහැ මගේ අදහස ඉතින් අපි වචනෙන් මේක මේකයි කියලා දැනගැනුම නෙමෙයි ඔය ඥානෙ කියන්නේ
ඔය
විස්තර කිරීම එක එක විදිහට තියෙන්න පුළුවන්. දැන් අපි වැඩේ තියෙන්නේ මේ ඥානය ලබා ගන්න කියලා ඕක ගැන කියලා තියෙන ටික හෙව්වට ওই ඥානය එන්නේ
නැහැ. ඔව් අපි මන්තරේ
දැක ගන්න.
දැක ගන්න. දැන් දර්ශනීය කියලා කිව්වට දැන් මට නම් හිතෙන්නේ මුලදී කියලා දර්ශනීය කියපුවා මේකට නම් අපි කියවල දැන ගන්න එකක් කියලා. ඒක වැරදියි නේ.
නෑ කියෝන එකේ වැරදක් නෑ අහන එකේ වැරදක් නෑ සාකච්ඡා කරන එකේ වැරදක් නෑ එතකොට මම කියන්නේ මේ ඥානයක් ආවා කියන එක ඒක දැනුම මත එන එකක් නෙමෙයි
දැක ගන්නත් ඕන
දැක්මක් ඔව් දැක්මක් වෙන්න ඕන දැන් දැනුම කියන්නේ අපි ඔක කටපාඩම් කරගෙන ඉතින් මතක තියෙනකම් මතක තියි
ඔව් ආහාර බණ කියන්නේ දැනුමෙන්
එතකොට ඔක දැන් උපන්තේ ඥානය කියන්නේ මොකක්ද කියලා වචන වලින් දැනගන්නවට වඩා දැන් ඔයාට අපි හිතමු අර ඔය අපි දැන් දකින්න ඕන දේවල් කතා කරලි ඕන එකක් ගන්න දැන් පේන දෙයද තියෙන්නේ එහෙම නැත්නම් අර ආයතන දෙකක් ගැට ගන්න එක දැන් ඕක ඔයා මේ මොහොතේ ඔක හරියට තේරුම් ගත්තොත් මේ සිද්ධිය මේකයි කියලා අතීතේ මෙහෙම දෙයක් වුණා නම් මං කිව්වේ අර දැන් සම්බන්ධ කරන්න අපි ගන්නේ අතීතේ මුලාවෙන් ගත්ත
දෙයක්.
ඔව්. ඒක මුලාව තිබ්බ හින්දා මෙහෙම වුණා. ඔක පෙර ඥානය.
ඔව්.
මේ මුලාව මෙහෙම තිබුණත් අනාගතෙත් මෙහෙම වෙනවා. අපරන්තේ. ඥාන. මේක සිහිය පිහිටුවොත් මෙහෙම වෙන්නේ නැහැ. අතන තමයි ඔන්න මේ මේ ඉදප්පච්චේතාව. මේ හේතු යෙදෙන හින්දා මෙහෙම වෙනවා. පටිච්චසමුප්පාද. එතකොට අපිට නුවණක් එනවා මේ මේ පටිච්චසමුප්පාදේ අතීතේ දැක්කේ නැති හින්දා මෙහෙමයි. අනාගතෙත් දැක්කේ නැත්නම් ඒත් මෙහෙමයි. සසරේ යනවා. අපරන්තේ ඥාන. මේක හරියට දැක්කොත් අතීතේ මං හිටියද කියන සැකේ ඉන්නෙත් නැහැ අනාගතේ ගැන හිතන්න ඕනකමකුත් නැහැ. වර්තමානෙත් එහෙම ප්‍රශ්න එන්නේ නැහැ. ඉදප්පච්චේතාව දකින්න කියලා පටිච්ච සමුප්පන්න බව දකින්නකොට අතීතේ මං හිටියද කොහොම හිටියද කවු වෙලා හිටියද අනාගතේ කවුරු වෙනවද කොහොම වෙනවද මොනවද ඔවා යෙදෙන්නෙම නැහැ මේක මේ මොහොතේ මේ හේතුඵල ක්‍රියාවක්
නෝ
අතීතේ වෙලා තියෙන්නේත් ඕකම ඔතන ඇත්ත දැක්කේ නැති හින්දා මේ මුලාවල් වෙලා තියෙන්නේ
තව කීන එක තමයි දැන් මේ අපි දැන් සාමාන්‍යයෙන් කරන්නේ මේ සුබදෙන විදිහට මේ සම්මුති සත්‍යෙම අපිට
අපි ඇත්ත කියන්නේ සම්මුති සත්‍යෙට.
ඔව්. සම්මුති සත්‍යෙට ඇත්ත
කියන්නේ. ඔව්.
ඊට පස්සේ අපි
ඒ කියන්නේ ලෝකයා යම් කිසි දෙයක් ඇත්තක් කියයි නම් රහතන් වහන්සේට ඒක මුසාවක්.
ඔව්.
ආර්යයන් වහන්සේ. ඊළඟට ලෝකයා යම් කිසි දෙයක් බොරුවක් කියයි නම් රහතන් වහන්සේට ඒක ඇත්ත. එහෙමත් කියනවා. ඒ කියනවා නෙමෙයි ඒක බුද්ධ දේශනාවක් ඕක. හරි ඒක නෑ ඕක ඉන්නේ මේ ද්වේත අනුපස්සන සූත්‍රවල. ඒක හැමමම කියලා තියෙනවා. එතකොට මේ අපි ඉන්නේ මේ මුලාවේ ඉන්නේ කියන්නේ ලෝකයා පිළිගන්න දෙයක් කියනකොට මූලාව. මුසාව. බොරුව.
එතකොට මොකක්ද අපි පිළිගන්නේ සම්මුති සත්‍යය. ඒක පොසි ඊට යටින් තියෙන්නේ මේ
පරමාර්ථ.
ඔව්. පරමාර්ථ සත්‍යය. එතන චිත්තයිතිසික ධර්ම වල ක්‍රියාවක් නේද තියෙන්නේ. ඊට යටින් තියෙන ආර්ය සත්‍ය මොකක්ද කියන්නේ? ඔක කිව්වා.
එහෙමයි ඉතින්. තියරි හදන්න පුළුවන්.
ඔක හද
දැන් ඔය කියන වචන ටික අරන් අපිට සයන්ස් වලට සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් ඕක තව තීරී එක. ඉතින් ඕක හරිද වැරදිද කියන එක ඉතින් අපිට එච්චර අදාළ නැහැ.
නෑ හරිද වැරදිද කියන එකෙන් මම කියුවේ
ඒක. ඒක එහෙමමයි කියලා ගන්න ඕනත් නැහැ. මොකද
දෙකටම යටින් තියෙන්නේ ඒක කියන්නේ බොරු වෙනවයි කියලා. දැන් කියන්නේ සම්මුති සත්‍ය තියෙනවා.
පරමාර්ථයට යනකොට සම්මුතිය බොරු වෙනවා. ඔව්.
ඒක හරි. පරමාර්ථය තියෙනවා. ආර්ය සත්‍ය කියනකොට අර ටික බොරු වෙනවා.
එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් සම්මුතියේ තියෙන ලක්ෂණේ තමයි ඔක බලන්න බලන්න සම්මුතියේ මිදෙනවා පරමාර්ථෙ මතුවෙනවා.
ඔව් මතුවෙනවා. හරි.
හරි. පරමාර්ථය දකිනකොට සම්මුතිය බොරුවක්
තියෙනවා.
ඔව්. එහෙම වෙනවා.
සම්මුතිය කියන්නේ පරමාර්ථය කියන ප්‍රතිසම්පාදේ
මෙහෙමයි ඕක අභිධර්මයේ වචන ටික පාඩම් කළාට ඒක ඉන්නේ. චිත්තචෛතසික රූප නිබ්බාන කියලා ඒ හතර තියෙනවා. දැන් චිත්ත ගත්තාම හිත 89ක් හරි 100 කීයක්ද තියෙනවා. ඔහොම කඩලා පෙන්වන්න පුළුවන්. ඉතින් ඕක අභිධර්මෙත් කරන වැරද්දක් තමයි ඕකට පරමාර්ථ ධර්ම කියන්නේ. දැන් අකුසල සිතත් පරමාර්ථ ධර්ම. ඒතර වැරද්දක් තේින්නේ නැද්ද? අකුසලයක් කරන එකත් පරමාර්ථයක් කියලා තමයි අභිධර්මයේ ඉන්නේ. කුසලයක් කළත් ඒතර ඔකටත් පරමාර්ථ කියන්න පුළුවන්. ඈ එහෙම තමයි
කියන්නේ.
හරි. අතර දැන් ඔය
පරමාර්ථය තවත් කඩන්න බැහැ කියන එක නේද අදහස් කරන්නේ.
පරම අර්ථය මේක තමයි නියමම අර්ථය. ඇත්ත සත්‍ය කියන්නේ.
ඒකද
ඊට වඩා සත්‍යයක් නැහැ.
අම්මේ
පරමාර්ථය
කොමිති උකාද ඔකම් කඩ විශ්ලේෂණය කරනවද කඩලා කඩලා අන්තිමටම කඩන්න පුළුවන් මේ தത്വෙට කියන එකයි.
ඒක තමයි ඊට වඩා කඩන්න බෑ.
ඔව්.
දැන් අපි රූප ගත්තොත් සතර මහා ධාතු කිව්වහම අන්න පරමාර්ථය.
ඔව්.
ඊට වඩා ඔක කඩන්න බෑ.
කඩන්න. ඔව්.
කියලා හේ පැත්තෙන් යනවා.
ඔව්.
හරි.
ඔව්.
ඒ සිතතර වගේ මේ සිත 89 මේට වඩා
ඔව්
වෙනත් දෙයක් නැහැ.
ඔව්.
ඒ ඒ විදිහට වර්ග කෙරේ. චෛතසික ටික ගත්තා මේ චෛතසික ටික තමයි.
ඔව්. ඔව් මම කතා
කරනවා. ඊට වඩා එක කඩන්න බෑ.
හ්ම්.
හැබැයි වැඩේ තියෙන්නේ ඔක නිවන නෙමෙයි. ඒ කියන්නේ චිත්ත චෛතසික වයින්නකොට දැන් ඕව අපේ සංකත ධර්ම හේතුවත් එක්ක ඇති වෙන විපාක තියෙන.
සත්‍ය මේ ආර්ය සත්‍ය බොරු වෙනවා කියන්නේ.
ඒක තමයි දැන් නිවනට එනකොට අර ඔක්කොම ඉතින් මේ රූපය ගැන බැලුවොත් අපි යනවනේ සතර මහා ධාතුවට.
ඔව්.
සමහරු හිතනවා ඔක දැක්කහම හරි කියලා. පට වියපෝතේ යෝ ආයෝ වයින් තමයි මේ හපස් වෙලා තියෙන්නේ.
ඔව්.
අරව මේවා ඉතින් ওই ටික පාඩම් කරගෙන ඔක බල බල ඉන්නවා. හැබැයි රහතන් වහන්සේගේ මට්ටමට එනකොට පටවියේ පටවිය කියලාවත් මඤ්ඤණා කරන්නේ නැහැ කියන මට්ටමකට එන්නේ. පටවියනුත් කියන්නේ ඒකත් පිහිටන්නේ නැති මට්ටමකට එනවා. ඒක රෝවා තියෙන අර මූලපරියාය සූත්‍රය මම මඤ්ඤණා කිරීම ගැන. පටවියේ පටවිය කියලාවත් එකන සතර මහා ධාතුවටම හැම
යනවා.
එතකොට ධාතු ස්වභාවයේ ධාතුවක් කියනකොට ඒක හරි ගැඹුරුයි. අර තියෙන දෙයක් නෙමෙයි.
තියෙන දෙයක් නෙමෙයි.
ඔව් කඩාගෙන ගිහින්ම අන්තිමට අහුවෙන ඒකත් තියෙන දෙයක් කියලානේ අපිට හිතෙන්නේ.
ඔව් අපිට හිතෙන්නේ මේ
එහෙම දෙයක් නෙමෙයි ඔක. ඒක මේ මේ ඔකත් අපි ඒක පැත්තකින් බැලුවොත් මනසට ප්‍රකට වෙන විඥාණයට අහු වෙන දෙයක් ඔය.
ධාතුවත් අහු
වෙන ස්වභාවය.
ආ ස්වභාවය.
විඥාණයට අරමුණු වෙන දෙයක්. විඥාණයකින් දැනගත්තේ නැත්නම් ඕවා ගැන කතා කරන්න බෑ.
ඔව්.
ඒක මනෝ විඥාණයෙන් හරි ඔබ දැනගෙන
තියෙනවා.
ඔව්. කොට දැන් තද ගතිය කියන එක මේ ස්වභාවයක්. ඒ කියන්නේ එහෙම නැතුව එළියේ තියෙන දෙයක් නෙමෙයි. අපේ ආයතන හරහා අපිට නිකන් හිතා ගන්න පුළුවන්, අත්දකින්න පුළුවන් ස්වභාවයක්. ඒකට අන්තිමට විඥානයක් දැනගත්තු දෙයකට තමයි මේ කියලා තියෙන්නේ. ඒක අපි හිතුවොත් බාහිරේ තියෙන්නේ මේක කියලා නම් එතකොට පොඩි
බාහිරයට
හතර මුදු දතු මේ දැන් අපි ගන්නේ
තියෙනවා කියලා නේ අපිට ඇහැට පේන්නේ නැහැ. ඒක පටන් ගන්න මට්ටමක් ඒක.
දැන් අපිට කවුරු හරි දිග කොට ඔහොම දෙයක් නැහැ කිව්වට ඒක පිළිගන්න එක නෙමෙයි. අපි පටන් ගන්න අපි දිගයි කියලා හිතන්නේ මොකටද? මොන ස්වභාවයකට? ඔක සාමාන්‍ය රූපවල තියෙන ලක්ෂණය. ඒකට අපි රූප එක මේ වගේ දෙයක් තියනවා කියලා හිතලා තියෙනවා. ඒකට ඕක තමයි ඉති රූපං
කියන්නේ.
ඊළඟට බලන්න ඒකේ සමුදය. සමුදය දකිනකොට අත්තගමයේ තියෙයි.
ඔව්. ඒ කියන්නේ ඒවා මේ හේතු නිසා හැදිච්ච ධර්ම මේ මොහොතේදී මේ හේතු විදිනකොට නැති වෙන්නේ.
නේ? දැන් ඒක එහෙම හිතන්න අවබෝධයක් ගන්න ඕනේ. අපි පොදුවේ හේතු කිව්වට හරියන්නේ මොන හේතුද? මොනවාද හේතු? කියන එක අන්න හරි. දැන් අපි දැන් එහෙන් දැකලා දැනගත්තු දෙයක් නම් මෙන්න මේ විදිහේ හැඩයක් තියෙනවා කියන. හරි?
ඔව්.
එහෙන් දකින්න පුළුවන් වර්ණ වෙනසක් විතරනේ.
ඔව් වර්ණසක්.
චිත්‍රයක් දකිනවා වගේ වැඩක් නේ.
ඔව්.
එතකොට ඒ චිත්‍රයේ තියනවාද ඔය කියන හැඩතල? දිග පළල රවුම් හතර සර්ව මේවා. දැන් හැඩතලේ කියන එක දැන් අපි හැඩයක් කිව්වහම ඒක ස්පර්ශයට දැනෙන ස්වභාවයක් නේ ඔය කියන්නේ. ඇහැට පේනවට වඩා අපි ඔය හැඩයක් කිව්වහම ඒක නිකන් ස්පර්ශ කරලත් නිකන් දැනගන්න පුළුවන් වගේ ගතියක් හිතට එනවනේ. තේරෙනවද? රවුම් කිව්වොත්.
ඔව් රවුම් කිව්වත් ඔව්.
මේක ඇහැට දැනෙන ස්වභාවයක් වෙන්න බෑනේ.
ඔව්.
ත්‍රිකෝණයක් කිව්වොත්.
ඔව්.
අපි හිතන්නේ ඇහැට පේනවා කියලා. ඒකට හිතේ අදහස තියෙන්නේ නෑ නෑ මේක. ඇල්ලුවාම මේ හැඩේ දැනෙන්න ඕන. තේරෙනවද? ඔකට අපි දන්නේම නැතුව ගිහිල්ලා ඔකට.
ඔව්.
එහෙනම් මේක චිත්‍ර ස්වභාව අර වතුරේ ඇති වුණ සටහනක් දියේ ඇති වුණ සටහනක් වගේනේ දකින්නවා කියන්නේ. අන්න ඔක හොඳට උළුගට ගන්න. එහෙන් දැක්කා කියන්නේ දියේ ඇති වුණ සටහනක් දැක්කා විතරමයි. එතකොට ඕකේ හැඩතලයක් ගැන කතා කරන්න අපි යයිද? යන්නේ නැහැ. මොකද ඌ කල්ලලා බැලුවට ඕ කිසිම හැඩයක් අහුවෙන්නේ
නැහැ.
රවුම් වෙන්න පුළුවන්, හතරැස් වෙන්න පුළුවන්, දිග වෙන්න පුළුවන්.
ඔව්.
ඔය මොකක්වත් කිසිම තේරුමක් නැහැ මේ වතුරේ තියෙන මේ සටහනක ඌවගෙන කතා කරලාට. ඔකට තේරුමක් තියෙන්නේ අපිට වෙන විදිහකට අල්ලලා බලන්න එහෙම හැකියාවක් තියෙනවා කියලා හිතුනොත් විතරයි.
විද්‍යාව.
ඒ කියන්නේ අපි දන්නේ නැතුව මේ ආයතන දෙක ගැට ගහන්නේ මේ. කාය ආයතනෙ ගැට ගන්න හදනවා චක්කා ආයතනෙට.
ඔව්.
චක්කා ආයතනෙ කියන එක තේරුම් ගන්න ඕන සටහන් මාත්‍රයක්මයි. ඒක ඇහෙන් දකින්නවා ඇරෙන්න වෙන කිසිම විදිහකට අත් දකින්න බෑ. ඒ තමයි අර ගෝචර භූමිය කියන්නේ. ඇහැට ගෝචර නම් ගෝචර වෙන්නේ ඇහැට විතරමයි. වෙන ආයතනයකට ගෝචර වෙන එකක් ඇහැට ගෝචර වෙන්නේ නැහැ. ඇහැට ගෝචර වෙන එකක් වෙන ආයතනයකට ගෝචර වෙන්නේ නැහැ. ඔන්න ඔය මට්ටමට ආවොත් පියර ආයතන ගැට ගැසීම වෙන්නේ
නැහැ.
දිග කොට එකක් එන්නේ නැහැ. දිග කොට එකක් එන්නේ නැහැ. ඒක වතුරේ ඡායාවේ මොකද්ද? දිගයි කොටයි කතාව. හරි ගැඹුරු නේද? ගණකම් අරවා මේවා රවුම් හතර ඇස කතා
ඔව්
සමහම
ඔව් මට මගේ කටුකුඩු ඥානන් හන්දා මගේ ඩිස්කෂන්ස් එකක් තිබුණා මේ නිවන ගැන. අනේ ඒක කියනෝ මේ ඉතික කොට ගැන ඒවා රහත් විඥානෙට ඒවා
අහුවෙන්නේ අනිදස්සනයි.
ඔව්.
කෙලින්ම මේ සායන් ටිකක් අරගෙන ඇවිල්ලා අහසේ රූපාඳිනවා වගේ වැඩක් අහසේ ඇඳ රූප වගේ තමයි ඒවා පේන්නේ නැහනේ අහසේ ඇඳ අපි රූපේ අඳින්න මොකක් හරි බෑග්ග්‍රවුන්ඩ් එකක් දුන්නොත් තමයි කොළයක් හරි විත්තියක් හරි මොකක් හරි තිබුණත් විතරයි
චිත්‍රයක්
අඳින්න එහෙනම් අපිට දර්ශනය වෙන්නේ එහෙම නොවුනොත් ඒක අනිදස්සන අනිදස්සනයි කියන එකේම අනිත් පැත්ත තමයි මේ අර මේ දැක්කේ අර ඡායා මාත්‍රයක් විතරයි කියන එක.
ඔව්.
නැත්නම් අපි හීනයක් දැක්කා කියලා හිතමු. මේ දැක්කේ හීනයක් වගේ. එතකොට ඒක දකින්නමයි රෙන්න.
ඔව්.
කවදාවත් අල්ලන්න බෑ.
ඔව්.
හීනෙන් නම් දැක්කේ. දැකීමට අමතරව ආයෙ ඕනනම් ඔය හීනේ බලන්න පුළුවන් වෙයි සමහර විට. ඕනනම් එහෙම කරලත් තියනවා සමහර. ඒක වෙහිනේ ආයෙ පෙඩුන වෙලාවල් තියනවා මේ. ඔව්. ඒකයි තේ ඒ කියන්නේ ඇහෙන් දැක්ක දේ ඇහෙන් විතරමයි බලන්න පුළුවන්. ආයෙ වෙන කිසිම ආයතනයක් අපිට කවදාවත් අල්ලලා බලන්න බෑ. නෝක තමයි අර ගෝචර භූමිය හදට හිතට ඔය ගැටලු ගොඩාක් එන්නේ අපි මේ එක ධර්මතාවයක් හරියට දැක්කේ නැති වුණා. ඒකයි මම කිව්වේ දැන් මේ කියන්නේ බණ අහන්න එපා, රෝමේව කරන්න එපා කියන එක නෙමෙයි. ඒක වටිනවා. කියන වචන මෙහෙම මෙහෙම කියලා තියෙනවා. හැබැයි ඒක පැත්තකින් තියාගෙන ඔය එක දෙයක් ටිකක් ගැඹුරට හිතන දැන් එහෙන් දකින එක ගැන ස්වභාවය හරියට තේරුම් ගත්තොත් තරවා එකක්වත් යෙදෙන්නේ නැති මට්ටමකට එන්න පුළුවන්. එහෙන් දැකීමේ මුලා වීම තුලමයි ලෝකෙට අහුවෙන්නේ. ලෝකෙට අහුවෙනවා කියන්නේ අපි එක පැත්තකින් අර ස්පේස් කියන එක මේ දුරද ළඟද පරතරයට
අහුවෙනවා.
එහෙම නැත්නම් කාලයට අහුවෙනවා, ටයිම් ඇක්සිස් එකට. අතීතද, වර්තමානද, අනාගතද. දැන් 11 ආකාරයේ ගත්තාම ওই ටික තියෙනවා.
11 ආකාරක 11 ආකාර
රූපද? ඔව්. රූපhari වේදනාhari ඕන එකක් ඔය 11 ආකාරය තමයි
තියෙන්නේ. ඒකට
15 තියෙනවා. ඔව්. ඒ කියන්නේ අතීත අනාගත වර්තමාන. කොයි පැත්තෙන් හිතනවා? එහෙම නැත්නම් දුර තියෙන ඒවා, ළඟ තියෙන ඒවා, සියුම් ඒවා, ඕලාරික ඒවා. නේද? ඊළඟට ප්‍රණීත ඒවා, හීන ඒවා. අපි කැමතිද, අකමැතිද? අනිත් පැත්තෙන් එනවා ප්‍රණීත, අජ්ජත්ත බහිද්ද. ඒ කියන්නේ මට සාපේක්ෂව දානවා, මට අයිතිද බාහිරද? අජ්ජත්ත බහිද්ද. එතකොට හීන ප්‍රණීතයි අජ්ජත්ත බහිද්දයි අපිට ටිකක් පේනවා මේ මම මුල් වෙලා දාගන්න ස්වභාවයක් නේද? දුර ළඟ කියන එකත් ඒ විදිහට ගන්න පුළුවන්.
අජ්ජත් බහිද්ද කිව්වෝ මේක මේ අපේ හිතේ ඇති වෙන එකක් නිසා ඇත්තටම තියෙන එකක් නෙමෙයි නේද? සංඥාවෙන්ද? දැන් අපි දෙකක් බලනකොට කියනවා මේ අනිත් කෙනාගෙත් බලන්න කියනවා මට වෙනින් කෙනෙක් කියලා බහිද්දාවේ ඉන්න කෙනාගෙත් මේ කොටස් කොහොමද කියලා ඒ දෙකම බලන්නේ අපි ඔක්කොම හිතෙන් නේ බලන්නේ. අනේ හිමිට කියන ඒ ඔක්කොම රූප සංඥාව කියන්නේ ඉතින් මේක ඔක්කොම අපේ හිතේ තියෙන සංඥාව වැඩ කරන්නේ කියන්නේ දෙකක් කියලා අපි හිතුවට ඇත්තටම මේ එකතැනින් කරන්නේ අපිට දෙකක් කියන ඉම්ප්‍රෙෂන් එක
තියෙනවා. එතනත් දැන් අර මම අර ඉස්සෙල්ලා කියපු එකෙන් ගත්තා නම් හරි දැන් අපි ඉන්න මට්ටමේදී අපි මට ආйти දේවලුත් තියෙනවා අනුන්ට ආйти දේවලුත් තියෙනවා. මේ ශරීරේ මගේ අර ශරීරේ ඔය ශරීරේ වාගේ. ඒක තමයි අපි ඉන්න මට්ටම. එතකොට ඒකෙදී අපිට අජ්‍යත් කියලා හිතන එක දිහා බලන්නත් පුළුවන්, බහිද්ද කියලා හිතන එක දිහා බලන්නත් පුළුවන්. ඔය බැලීම තුල එන්න ඕන ප්‍රතිඵලෙ මොකක් සඳහාද මේ බලන්නේ?
එකම එකයි
කියන්නේ එකම එකයි කියන්නත් පුළුවන්. ඔය ඔක්කොම මිදෙන්නයි.
ඔක්කොම මිදෙන්නේ.
ඔව්. හදාගත්තු ලෝකෙට ඇයිටි
දැක්මෝ.
ඔව්. ලෝකෝත්තර වෙන්න කියන්නේ ලෝකෙම මිදෙන. ලෝකෙට ඇයිටි දෘෂ්ටි එකයි කැඩෙන්නේ.
ඔව්.
එතකොට අර 11 ආකාරයටම දාන්න බැරි වෙනවා ඔක ඇත්ත දකින්න දවසට. ඔව්. ඊතනාගත වර්තමාන දුර ළඟ අජ්‍යත්ත බහිද්ද ඊන ප්‍රනීත ඕලාරික සුකම ඔක්කොම මේ ලෝකෙට ඇවිත් වර්ග කිරීම ටික ලෝකෙන් මිදෙනකොට ලෝකෙන් ඈතර වෙනකොට ඔය එකක්වත් තියෙන්නේ නැහැ. එනවා සේරම මේ මුලාව රූපයේ මුලාව රූපයෙන් මිදීම පොත මම ළඟදී තමයි මම ඔබ කියවලා ඉවර කළේ. පුතුවා කියවා.
තියෙනද රූපස්කන්ධය? අර සුදසන හම්බුනේ.
නෝ, දේශනා දෙකක් තියෙනවා. එක රූපේ රූපස්කන්ධය, අනිත් රූපේ නිදි.
රූපේ නිදිමද කොහෙද මං කියුවේ? රූපස්කන්ධය කියන එක මට මතක නැහැ.
විතරණ නැහැ කකේ දේ මේ ඔෂිලේ කරපු දේශන.
ආ. තියනවද මෙහෙ?
මන්න මයින ඒක නැවත වඩා මම මුද්‍රණය කරන්න හදන්නේ. ආ.
රූපවල කොටස් ටිකක් දාමු කියලා කිව්වේ
ස්කන්ධ පාඩම්
මම මේ ඊයේ පෙරේදා ආපහු කියෙව්වා රූපයෙන් මිදීම හරි හොඳයි ඉතින් ඒක මට හිතුණා ඉතින් සෑහෙන
අර රූපිය කොහොමදාටි විස්තර කළා තියෙනක සුපම රූප
820 රූපෙන් පටන් අරන් ඊළඟට එනවා උපාදාය
රූප
ටික මේ ආයතන ටික උපාදාය පොට්ටබ්බේ ඇරෙන්න ඔය 12 කයට දැනෙන පොට්ටබ්බ ආයතනේ ඇරෙන්න එතකොට ආයතන 11ක් ඉතුරු වෙනවා චක්ක ආයතන රූප ආයතන ඔය විදිහට ඒ 11ම උපාදායයි උපාදාය කියන්නේ සතර මහා ධාතුව නෙවෙයි සතර මහා ධාතුව ඇසුරු කරගෙන පෙන්නුම් කරන ස්වභාවය. කියන්නේ විද්‍යමාන වෙන ස්වභාවය. අප සතර මහා ධාතුව ඇසුරු කරගෙන විද්‍යමාන වෙනවා. එතකොට ওই විද්‍යමාන උනේ වයි තමයි අපි හැඩතල දාන්න යන්නේ, වර්ණ දාන්න යන්නේ, ওই කීප ටික. ආ,
ඒකේ.
උපාදායයි. ඔය හැඩතල රෝමියා කිවි දිගපළල කතා ටික උපාදායයි.
ඒක
හිතට සම්බන්ධයි නේ විඥානය
ඇති
වෙන්නේ වයින් නේද
උපාදාය කියන්නේම ඉතින්
මේ පවතින ස්වභාවය නෙමෙයි නේ උපාදාය කියනකොට තේරුම් ගන්න අපි දැන් ඇහෙන් පේන රූප ආයතනේ ගත්තොත් අපි හිතමු දැන් එකම මූලික මට්ටමේදී හිතමු සතර මහා ධාතු වෙලියේ තියෙනවා මේ පැත්තේ ඇහක් තියෙනවා එතකොට මේ ඇහැ හරහා බැලීම තුලදී පෙන්눔 කරන ස්වභාවයක් තියෙනවා. මේ ඇහැ හරහා බැලුවේ නැත්නම් එහෙම පෙන්눔 කරන්නේ නැහැ. හරි. දැන් හිතන්න ඕන දැන් රතු පාට කොළයක් අරගෙන බලනවා කියලා. ඉස්සරහා තියෙන දෙයක් දිහා.
ඔව්.
අපිට පේනවනේ රතු පාටට.
ඔව්.
ගහක් දිහා බැලුවොත් රතු පාට ගහ රතු පාටට. හරි.
ඔව්.
එතකොට දැන් ඒ රතු පාට කියන එක ගහටයි තිනේ නේ.
ඔව්.
හරි. රතු පාට කියන එක ඇත්තටම මේ බලන එකටයි තිත් නෑ.
ඔව්.
ඒ කියන්නේ එළිය ගහක් තිබුණ නැත්තම් ලොකු බ්ලැන්ක් කියලා හිතන්න.
ඔව්.
අපි මේ එතකොට රතු පාට පිහිටන්නේ.
ඔව්.
හරිද?
ඔව්.
දැන් ඔය දෙකම යෙදුනහම එන රිසල්ට් එකක් තමයි. ඒ කියන්නේ මේ මේ කොලේ හරහා අර ගහ දිහා බැලුවොත් තමයි රතු පාට ගහක්
වෙන්නේ.
ඔව්. එතකොට රතු පාට ගහ කියන එක එළියේ තියෙන ගහට අයිතිත් නැහැ. මේ කොලේට අයිතිත් නැහැ. හැබැයි ඔය දෙකෙන් එකක් හරි අඩු වුණොත් රතු පාට ගහක් පේන්නේ නැද්ද? පේන්නේ නැහැ. පිටින්නෙත් නැහැ. හරි. අන්න ඔක තේරුම් ගන්න උපාදාය රූපයක් කියලා. ඒ කියන්නේ ඒ ಜಾති දෙකම නිස්රය කරගෙන හට ගන්න සතරේ.
රතු පාට ගහ.
ඔව්.
රතු පාට ගහ උපාදාය රූපයක් කියලා.
ඔව්. රතු පාට ගහ උපාදාය රූපයක්. ඒක තමයි අපේ රූප ආයතනේ දැන්.
හරි.
එහේ තමයි අර රතු පාට කොලේ.
ඔව්.
එළිය සතර මහ ධාතුව තමයි ගහ. ඒ කියන්නේ මේ මේ මට්ටම දෙ උපමා මට්ටම.
ඔව්.
ඒත් අපි දකින්නේ රතු පාට ගහ.
හ්ම්.
ඒත් රතු පාට ගහ කියන එක බාහිර ගහට අයිතිත් නෑ, බලන උපකරණයට අයිතිත් නෑ.
ඔව්.
ඒ දෙක නැතුව රතු පාට ගහක් පේන්නේ. අන්න ඒ වගේ දෙයක් උපාදාය රූප. මොකද උපාදාය රූපේ වෙන් කරලා ගන්න බෑ. තව කෙනෙකුට කිව්වොත් අන්න අර රතු පාට ගහ අරන් එන්න කියලා අරන් එන්න බෑ.
ඔව්.
හරි. හැබැයි දැන් අපි දකින්නේ ඒවට අන්න අර කෝප්පේ අරන් එන්න කිව්වහම ඒක අරන් එන්න පුළුවන්.
ඔව්.
එතකොට ඔන්න අපි උපාදාය මට්ටම දැකලා නැහැ.
ආමේ.
එළියේ තියෙන දේවයි මේ දැනගත්තේ
කියලා හිතන්න.
කියන එකනේ. දාර පුටුව ගේන්න කිව්වහම අපි දකින්න දේ ගේන්න පුළුවන්. නෑ, උපාදාය රූපේ එහෙම තව කෙනෙකුට ගන්න බෑ. يعني මේ මේ දෙක යෙදුනා හින්දාම ඒ ක්ෂණයේ හටගන්න ස්වභාවයක් මිසක්.
ඔව්.
ඒක අපේ හිතට පේන ස්වභාවයක් තමයි විදියට කිව්වොත්. විඥාණයට අරමුණ වෙන ස්වභාවයක් විතරයි ඕක. ඒක ලෝකේ පවතින ඇත්ත නෙවෙයි.
ඔව්.
හරි. ඉස්සෙල්ලා මට්ටමෙන් ගත්තොත් පරමාර්ථය නෙවෙයි. හැබැයි හැබැයි උපාදාය රූප කියලා එක දාන්නේ පරමාර්ථ ධර්ම වලට. ඔන්න උතරයි වක් කිව්වේ අපි. ඔව්. පරමාර්ථ කිව්වට ඒක පරමාර්ථෙම නෙවෙයි සමහර දේ.
ඔව්.
එතකොට මේ තේරුණාද? උපාදාය කියන්නේ සතර මහා ධාතු ඇසුරු කරගෙන එන යම් කිසි සපතේ වර්ණේ වර්ණේ කියන එක උපාදායයි. මේ වර්ණයක් දකින්න බෑ. සතර මහා ධාතු නැතුව වර්ණේ දකින්නත් බෑ, ඇහැ නැතුව වර්ණේ දකින්නත් බෑ.
ඔව්. දැන් ඔය සුද්දාස්තික කියපුවා මේ වර්ණ ගන්ධ රස ඕජා
ටිකක් තියෙනවා. ඒක තමයි මං කිව්වේ. ඒවා පරමාර්ථ කිව්වට පරමාර්ථද කියලා තව ටිකක් විමසන්න ඕන කියලා.
අල්ලගන්නේ හාමුදුරුවෝ කියන්නේ මේ ඒවා මේ මොනවද දැන් බාහිර රූපවල ඇතුළත තියෙන එකක් කියලා ගන්න එපාලු ඒක.
ඒකම තමයි මම කිව්වේ ඉතින්.
ආයක කිව්වා.
දැන් රතු පාට කියන එක ගහටයි තියෙන්නේ.
ගහටයි තියෙනවා.
ඒක එළියේ තියෙනවා කියලා ගන්න එපා කවදාවත් මේ දකින වර්ණය. මේ ඇහෙන් බැලුවොත් විතරමයි ඔහොම පේන්නේ.
මේ ඇහෙන්
බැලුවොත් අපි බල්ලෙක්ගේ ඇහෙන් බැලුවොත් ඌට පේන්නේ කළු සුදු විතරයි
කියලා. ආ හරි.
කවදාවත් ඔය වර්ණ පේන්නේ.
වර්ණ පේන්නේ. හරි.
එහෙනම් එළියේ එකයි
තියෙන්නේ වර්ණ.
ඔව්. එහෙමනම් කොහොමද ඒක ගහටයි තියෙන්නේ?
ඔව්. ගහටයි තියෙන්නේ.
ගහටයි තුනන ඌටත් පේන්නේ.
ඔව්. ඔව්.
මේ 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 දෙකේ එකතුවක් නිසා එන ප්‍රතිඵලයක් තමයි උපාදාය කියන්නේ. ඒවා නිස්රය කරගෙන විද්‍යමාන වෙන ස්වභාවය. ඒ විද්‍යමාන වෙන ස්වභාවය ඒකට අයිති නැහැ. ඒක බලන්න රූපෙට අයිතිත් නැහැ, ඇහැට අයිතිත්
නැහැ.
ඒ දෙක නැතුව එහෙම පෙන්눔 කරන්නෙත් නැහැ.
ඔව්.
දැන් කණ්ණාඩියේ එන ප්‍රතිබිම්බේ කන්නාඩියට අයිතිත් නැහැ.
ඔව්.
එළිය රූපෙට අයිතිත් නැහැ.
ඔව්.
ඒ දෙක නැතුව ප්‍රතිබිම්බය හටගන්නේ.
ඔව්. අනිත් ප්‍රතිබිම්බේ රූපෙටත් සම්බන්ධ නැහැ කියලා කියන්නේ
දැන්. ඒක තමයි.
වතු රූපෙටත්
රූපෙට සම්බන්ධ නැහැනේ ඒක තමයි. රූපෙට එළියේ තියෙන රූපෙට සම්බන්ධවත් නැහැ ඒක තියෙන්නේ. මේ කණ්ණාඩියට සම්බන්ධවත් නැහැ. නේද? ඒවට අයිති නැහැ.
ඔව්.
ඒවට අයිති වුණා නම් දැන් කණ්ණාඩියට අයිති වුණා නම් කණ්ණාඩිය ගෙනියන තැන අර ප්‍රතිබිම්බේ තියෙනවා. රූපෙට අයිති වුණා නම් කණ්ණාඩිය නැති වුණත් ප්‍රතිබිම්බේ තියෙන්න ඕන. ඔව්. ඔය දෙකම වෙන්නේ
අපි එනකොට හිතන්නේ
මේ එළියේ තියෙන එකට අයිති කියලා.
ඔව්.
කණ්ණාඩිය ඉස්සරහා ගිහින් කියන්නේ ආ මෙන්න මගේ රූපේ කියලා.
ඔව්.
ඒ මට අයිති ගන්න නැහැ කණ්ණාඩිය නැති වුණත් තේින්නේ.
ඔව්.
මේ මේකට අයිති.
ඔව්. පටිච්ච සමුප්පන්නව ඇති වෙන්නේ මේ මොකද
ඒක ඒක දැන් දකින්න ඕන ඵලය හේතුන්ට අයිති නැහැ.
ඔව්.
හේතුඵල ඉදපච්චේතාවී තියෙන ධර්මතාවයක් තමයි පටිච්චසමුප්පාදේ. මේ ඇති කල්හි මේ වේ කිව්වට ඒ දෙක එකක් නෙමෙයි.
ඵල හේතුවටයි තියෙන්නේ නමුත්
හේතුවට ඵලයි.
නෑ ඵල හේතුවයි එකට තියෙන්නේ
නේ. නෑ. එකට
තියෙන්නේ.
තියෙන්නේ එකට වෙනම පවතින්නත් බෑ.
වෙනම පවතින්නේ
නෑ. ඒවා වෙන් කරන්න බෑ අපිට.
එකට තියෙන එකට නිරුද්ධ
වෙනවා. ඔව්. ඔව්. ඉමස්මින් සති ඉදං හෝති. හරි. ඉමස්ස උපාදාය ඉදං උපජ්ජති. මොකද වෙන වෙනම තියෙන්න පුළුවන් කියපු ගමන් අහු වෙනවා අපි අර හේතුඵල නිවැරදි ඒතකොට.
ඔව්.
ඒක ඉන්ඩිපෙන්ඩන්ට්ලි ඒකට තියෙන්න පුළුවන් කියපු අර පුටුවට අපි දැක්කත් නැතත් තියෙන්න පුළුවන් කියපු ගමන් අහු වුණා. දැකීම තුලමයි පුටුව
හටගන්නේ.
අර සුදස්සන හැඳුරන් අර වැලි ගොඩේ වැලි කන්දේ උපමාව.
ඔව්.
දැන් අපිට පේන්නේ කන්ද.
කන්ද. ඔව්.
හැබැයි කන්ද තියෙන්නේ මේ වැලි කැට ටික ඇසුරු කරගෙන පෙන්නන ස්වභාවයක් විතරයි.
ඔව්.
හරි.
ඔව්.
ඒ වුණාට කන්ද කියන එක මේ ඇහි වැලි කැටවලයි ප්‍රතිපලය.
ඔව්.
මේ ඇහෙන් ඔය විදිහට වැලි කැට දිහා බලපු හින්දාමයි කන්ද
පේන්නේ.
වෙනස් අපි නිකන් කාචයකින් වගේ එකකින් බැලුවා නම් ඕක වෙනස් හැඩයක්. හරි. ඒතර පාට ගාපු මොකකින් හරි බැලුවා නම් ඒ පාටට පේන්නේ. ඒ වාර ඒ දෙකේ රිසල්ට් එකක් මිසක්.
ඔව්.
මේ මේ අපි දැනගන්න ස්වභාවය.
ඔව්.
ඒකයි ඉති නෑ බාහිරයට. දැනගන්න ස්වභාවය මේ ආයතනයක් හරහා ඒ දිහා බැලීම තුලම එන ප්‍රතිඵලයක්. ඒකයි මේ පේන දේ තියනවා නෙවෙයි
කියන්නේ.
තියෙන්නේ වැලිකට. කන්ද තිබුණා නම් කාට හරි කන්ද අරන් යන්න පුළුවන් වැලි කැට ඉතුරු වෙද්දි. අන්න අර වැලි කැට ටික ඉතුරු වෙද්දි කන්ද විතරක් අරන් එන්නේ.
ඔව්.
කියන්නේ. ඔව්. ඒ කියන්නේ අපිට හිතෙනවා කන්ද ඉස්සෙල්ලා තිබිලා ඒකට වැලි කැට පුරවලා
වගේ.
ඒ වහත්. අපි හිතන්නේ කන්දක් තියෙනවා.
ඔව්.
අය ඒක ඇතුලේ වැලි කැට තියෙනවා.
ඔව්.
ඔව්. එහෙමයි. හැබැයි ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. වැලි කැට තමයි ඉස්සෙල්ලා.
ඒක අපිට පේන්නේ
කන්ද. අපිට පේන්නේ කන්ද. කන්ද හැදුවේ අපි.
ඔව්.
අපි හදපු දේ අපි අර සතර මහා ධාතුවට අයිති කරනවා. ඕකමයි වෙන්නේ දැන් ශරීරයක් පේනකොට මිනිස්සයව හදන්නේ අපි.
ඔව්.
හරි.
ඔව්.
මනසෙන් හදන්නේ. එතන තියෙන්නේ වැලි කැට වගේ තමයි අපි කැඩුවොත් කෙස්ලොම් නියතත් සම්මස්නහරයට මිදුළු ගොඩක් තියෙනවා.
ඔව්.
ඒතට අපිට මේ වැලි කැට ටික නෙමෙයි පේන්නේ මිනිස්සයව.
ඔව්. දැන් මේ මානසින් ඇති වෙන පංච පාදානස්කන්ධ දිහා සිහියෙන් බලනකොට දැන් අපිට පේන්නේ මොන හරි සිහිය වෙනකොට මේ අපිට පේන්නේ උද්ගලය.
ඔව්.
ඒ වගේ පේන්නේ ඒක දුක් සමුදය හැටියට නිගන්නේ. ඒ කියන්නේ ස්කන්ධ ටික දුක හැටියට ගන්න කියලා තියෙන්නේ. ඒ සත්පුත්තර සංඥාව කියන එක මේ දුක් සමුදය හැටියට ගන්න කියලා තියෙන්නේ.
එතන සමුදය කියන්නේ අපි යම් කිසි දෙයක් සකස් කරන්න හේතු වෙන එකනේ.
ඔව්.
ඒක දුක්ඛ සමුදය කියනවා නම් දුක සකස් කරන්න උදව් වෙන්න දෙ.
ඔව්.
හරි. සමුදය නැති වුණා නම් දුක පිහිටන්න බෑ.
ඔව්. දුක පිහිටන්න
බෑ. ඔව්. ඒ විදිහට තමයි සමුදය හරිත කියලා බලන්නේ. සමුදය නැති වුණා නම් අර ඵලය
නෑ. ඵලය නෑ. ඔව්.
කොට දැන් දුක කියන එක තේරුම් ගත්තොත් තමයි දුක්ඛ සමුදය තේරුම් ගන්න ඕන.
දුක කියන්නේ ස්කන්ධ දෙකක්.
ඒක තව කෙනෙක්ගෙන් අහලා හරියන්නේ නැහැ. මම ඔතන තමයි මේ
අවබෝධ කරගන්න.
ඕක තමයි වචන පාඩම් කරලා හරියන්නේ නැහැ කියන්නේ. ඔයාට යම් කිසි දුකයි කියලා හිතුවට අන්න ඒකෙන් පටන් අරන් සමුදය හොයන්න ඕනේ. එදාට ඔයාට තියෙන දුක නැති. නැත්තම් ඔය නැති කරන්න හදන්නේ වෙන කෙනෙක් කියපු දුක. අරයට තියෙන දුක ඔයා නැති කරන්න හදන. දුක කියන්නේ මොකද්ද කියලා වෙන කාගෙන් හරි අහගත්තොත්
ඔව්
යාගේ දුකනේ අපි නැති කරන්නේ
ඔයාට කාදාහරි දුකක්
දැනෙනවද යම් කිසි විදිහකට අපිට දුකක් දැනුණා නම් අන්න ඇත්තම දකින්න තියෙනවා ආ මේ දුකයි නේ මේ දුක
හැබැයි මේ දුකයි කියන එක තේරෙන්න ටිකක් පස්සේ මොකද දැන් අර සත්පුද්දල සංඥාවෙන් අපිට දැන් දෙනිච්චේකට අපි හිතනවනේ හිතනෝ කියන්නේ කර්ම රැස් කිරීමක් නෙවෙයි. ඒ හිතාගෙන ගියාට පස්සේ තමයි මේ කොනිකක් පීඩනයක් වගේ ඇති වෙනවා.
ආ නෝ නැතරින් අල්ලගන්න.
ඒක දුක නේද?
පීඩණේ ඇති උනේ වෙන කාටවත් නෙවෙයි.
ඔව් මට ඇති උනේ.
ආ අන්න එතනින් අල්ලගන්න.
ඔව්
ඒක පීඩණේ වට දුකක්ද?
ඔව් ඔව් ඒකද පීඩණේ මට ඇති වෙන්නේ මට ටිකකට පස්සේ කියන්නේ. ඒක පේනවා. පේනච්ච ගමන දැන් මම ඒකට සිතනවා. සිතුවට පස්සේ මේ පීඩනේ තමයි පීඩනේ.
පස්සේ තමයි මේ හිත හිතා හිටියේ හරි කරදරයක්.
අන්න ඒක
නේ. කමන්නේ පහු වුණාට කමන්නේ. ඒක දුක කියලා පස්සේ හරි දැක්කනම් ඔන්න දුක අවබෝධ කරගන්නවා.
ඔව්. ඒ කියන්නේ මේ ඊළඟට එහෙම හිතන්නේ නැතුව ඉන්න
ඕනේ. ඒ කරන වැඩේ පොඩ්ඩක් පැත්තකට දාන්න. ඉස්සෙල්ලා දුකයි සමුදයයි අඳුරගන්න.
ඔව්.
ඉතින් මේ මෙහෙම හිතන හින්දානේ මෙහෙම පීඩනයක්.
ඔව්.
එතකොට පේනවා එහෙම හිතුවේ නැත්තම් එහෙම හිතන්නේ නැති වෙලාවට ඒ පීඩනේ නෑ. හ්ම්. අනะ සමුදය අත්තගමයි දකින්න.
හ්ම්.
හරි. ඕ ඔන්නෝක පේනවා නම් තමයි සම්මාදිට්ඨිය.
හ්ම්.
නැතුව ওই වචන ටිකේ තේරුම කොහෙන් හරි ගත්තට සම්මාදිට්ඨිය එන්නේ නෑ. හ්ම්. ඒකයි මං කියුවේ ওই වචනේ තේරුම මොකද්ද මේ වචනේ තේරුම මොකද්ද කියන්නේ අපි ඔය පාඩම් කරනවා ඩික්ෂනරියක් හදා ගන්නවා වගේ වැඩක් ඒකෙන් දැක්ම එන්නේ
නැහැ
ඒ තව කෙනෙක් කියපු එකක් මතක තියාගන්න
ඒක දැකීමෙන් කරන්නේ
ඔව් අර ඥාන කස්සං කියන එකට එන්නවා ඥානතෝ කියන්නේ දැන් යම් කිසි ප්‍රමාණයක් අහගන්නත් ඕන
අහගන්න
නැතුව දන්නේ නැහැ නේ මොකක්ද කියලා අර ඊළඟට පස්සතෝ කියන එක ආවට ඊට පස්සේ තමයි ආශ්‍රව ප්‍රහාණයක් කරන්න පුළුවන්. ඥානතෝ පස්සතෝ න අඥානතෝ න පස්සතෝ. හරි සම්බාස සූත්‍රයේ මුලින්.
දැන් ඔය කොමේක මොකද කියලා කියන හැටියට දැන් කියලා කියන හැටි දැන් ස්කන්ධ ඇති වෙනවා හේතුව නිසා ඇති වෙලා ඊට පස්සේ දැන් ඔය එන ඵලෙනේ අපිට එක එක විදිහට සත්පුරුල සංඥාවලින් පෙන්නන්නේ. ඒක හැදීගෙන හදනවා දෙකම ස්කන්ධ ටික බිඳෙනවනේ එතන. අස්තංගමේ කියනවනේ ස්කන්ධ ටික.
ඔව් දැන් ඕක දැන් එහෙම අහුවා කියමු.
ඔව්.
ඊළඟට එහෙම දෙයක් පේන.
පේන. ඔව් ඔව්. බලන්න
පුරස්සතෝ.
ඔව්.
එතකොට අපි දැනගන්න ඕන ස්කන්ධ කියන්නේ මොනවද?
ඔව්.
ඈ ස්කන්ධ ටික ගත්තොත් රූප වේදනා සංඥා සංකාර
මනසට එනකොට රූපය එකයි කි වෙන්නේ නැහැ නේද වේදනා සංඥා සංකාර
දැන් බල්ලෙක් පුරනවා නේද
ඔව් සද්දේ එන්නේ බල්ලෙක් පුරන සද්දය එනවා
ඊපස්සේ ආ නැත්තම් කුරුල්ලෙක් කෑ ගහන රූපය තේ නැද්ද? බල්ලයි කුරුල්ලයි එක වගේද නැත්නම් ಜಾති දෙකක්ද?
බල්ලයි කුරුල්ලයි මේ රූපයක් මේකට සම්බන්ධ වෙනවා මම බල්ලා විතරයි
සම්බන්ධ වෙනවා කියන්නේ සද්දෙට නෙමෙයි අපේ මනසට
තියෙන්නේ
ඔය සද්ද දෙකේ කිසිම සම්බන්ධයක් නැහැ මනස හැබැයි රූප දෙකක් සමග පෙන්නලා බල්ලාගේ රූපෙත් පෙන්නලා ගුරුල්ලාගේ රූපෙත් පෙන්නලා
ඔව් රූපෙ තමයි ඒක රූප සංඥාවනේ
වෙන්නේ ආ ඔක තමයි රූපේ ඒක අපි යම් කිසි දෙයක් කර බල්ලෙක් ඉන්නවා කියලා දැන් විශ්වාස කරනවා ගුරුල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවා ඔක තමයි රූප
සංඥා
අපිට තියෙන රූපේ ඔක ඒ රූපෙ දෙන්නේ සංඥාවෙන් තමයි දීලා
තියෙන්නේ
නැහැ මෙතන ඇහැට පේන්න නැහැ
ඔව්
ඔව් බලන්න නේද ඒක මනසෙන් තමයි දැක්කේ
ඔව්
හැබැයි රූපයක් විදිහට තමයි ගන්න වෙන්නේ මොකද අර සද්දෙට අපි රූපයක් දැන් ගැට ගැහුවා දැන් අපිට පුළුවන් රූපේ හොයාගෙන යන්න අපි හිතන්නේ සද්දේ හොයාගෙන යනවා කියලා.
ආ ඊට පස්සේ මේ අපි හොයාගෙන යනවා
නම් නෑ. අර වීණාව වගේ තමයි.
ආ
අපි දන්නේම නැතුක අපි රූප ටික උපාදාන කරමු.
උපාදාන කරගන්න.
එහෙනම් තමයි ඔය බල්ලයි කුරුල්ලයි වෙන් කරගන්න පුළුවන් උනේ. එහෙම. ටිකක් දකින්න පුළුවන්.
දැන් මොකක් මරණ මොහොතේ දැන් කර්ම නිමිත්ත එනකොටත් තියෙන්නේ ওই විදිහට.
ඒ කියන්නේ. ඔව් ඉතින් දැන් ඔය බල්ලා සෙහි වුණත් කුරුල්ලා සෙහි වුණත් ඕක ඇති අපිට ප්‍රතිසන්දියක් දැන්. නේද? ඇයි අපිට දැන් අර අන්න දැන් සද්දේ මතක තියාගන්න සද්දේ නැවත අත්දකින්න ඕන කමක් තියෙන හින්දා අපි ඒකට රූපයක් ගැට ගැහුවා. දැන් අපිට ওই සද්දේ ආයේ අත්දකින්න ඕන නම් බල්ලෙක් හොයන්නේ අපි.
ඔව්.
නැත්තම් කුරුල්ලෙක් හොයන්නේ.
ඔව්.
ওই සද්දේ ආයේ අහන්න ඕන. නේද?
ඔව්.
ඔව්. එතකොට අපි ඒක ආයේ අත්දකින්න යන්නේ අර වීණාව හොයාගෙන ගියා වගේ. සද්දේට තණ්හාව තියෙන්නේ අපි යන්නේ රූපේ හොයාගෙන. තේරුණා? එතකොට මේ සද්දේ රූපේ හොවා මේ ගැට ගැහිමක් තියෙනවා. ඒක තමයි මනසෙන් කරන දේ. දැන් මනසෙන් ඇහෙන දේට උතන මං ඇහි කණයි පෙන්නවා වගේ ආයතන පහම ගැට ගන්නවා. හරි? සාර්ග සුවඳක් වෙන්න පුළුවන්. රසක් වෙන්න පුළුවන්. නේද? ස්පර්ශ වෙන්න පුළුවන්. ඇල්ලුවොත් මෙහෙම තමයි දැනෙන්නේ. කියලා නේද? කුරුල්ල ඇල්ලුවොත් මෙහෙම දැනේ. බල්ල ඇල්ලුවොත් මෙහෙම දැනේ.
ඔව්.
ඒකත් ඔතන තියෙනවා.
ඔව්.
හරි. එතකොට මේ එක ආයතනකින් එන සංඥාව අපි කියමු බාහිරෙන් ඇතුළට එන එක කියලා.
ඔව්.
පටන් ගැනීමේදී. ඒකට අපි දැන් අපි හිතමු දැන් සද්දේ නම් ආවේ ඒක සෝත විඥානේ වැඩක්නේ. සෝත ආයතනෙ.
ඔව්.
එතනින් නවත්තන්නේ අපි හිතන්න මට්ටමට මේක ගන්නකොට මන ධම්ම කරනවානේ.
ඔව්.
ඒ ධම්ම කොටසේදී අපි වැඩ දෙකක් කරනවා. එකක් තමයි මේ මොහොතේ ආපු එක ගන්න එක. අනිත් එක තමයි පෙර අද්දකීම් ටික උතෙන්ට දාන එක. පෙර අද්දකීම් ටික තමයි අනිත් ආයතන වලින් කියන ටික ගත්ත දේවල්. මේ සද්දෙට අදාළ රූප සටහනක් ගත්තේ කලින් ඇහෙන් දැකපු දෙයක්.
ඔව්.
ඕකේ ගඳත් සුවඳ බල්ලා මේ බලු ගඳ කියලා එන එක කලින් නාසයෙන් අත්දැකපු එක.
ඔව්.
තේරෙනවද? ඒතර පෙර ඇසුරු කරපු ටික මේ රූපෙට සම්බන්ධ කරලා ඔය ටික දාලා තමයි අපි දැන් ධම්ම කරන්නේ. මනසට පුළුවන් එකතරා මං කියේ අර මනස නිකන් මැනේජර් කෙනෙක් කියලා.
ඔව්.
එක්කෙනෙක් කිව්වට අනිත් අය කියන ටිකත්
දන්නවා
මේකට දාන එකතු කරනවා සම්බන්ධ කරනවා ඔක තමයි ආයතන ගැට ගන්නවා කියන්නේ ඔය ගැට ගැනීම ආපු හැටියේ ඔය අපි හිතමු අර ಜಾති පහම ඔතෙන්ට දාලානේ දැන් ධම්මගලේ ඔය පහෙන් අපි දන්නවා මේ කොයි ආයතනෙටද මේක වැඩිපුර ප්‍රකට වෙන්නේ නැත්තම් අපිට අත්දැකීම ගන්න හොඳ කොයි ආයතන? ඈ? ඇලීම වැඩි.
ඔව්.
ඒතකොට තණ්හාව වැඩි ආයතනෙ සිලෙක්ට් කරගෙන ඒකෙන් මේක අත්දකින්න. යනවා. ඒ යනවා කියන්නේ මේ ආයතනයක් ආයි උපද්දන. හරි. එතකොට නැවත ආයතනයක් උපද්දන්න හැකියාව මේ හැදුවි. මන ධම්ම කියනකොට. තේරෙනවද? මුලින් මුලින් ආවේ සද්ද සංඥාව. මනස ඕක ධම්ම කළා. කියන අපි හිතමු බල්ලෙක්ව හැදුවා. දැන් එහෙම හදනකොට මනස විශ්වාස කරන්නේ බල්ලා එළියේ ඉන්නවා කියලා. අපි හිතන්නේ නේ බල්ලා හිත ඇතුලේ ඉන්නවා කියලා. දැන් එළියේ ඉන්න බල්ලට ගලක් ගහන්න හරි අත ගන්න හරි නිකන් අපිට
නැකිටෝ ඉන්න තැනින්.
ඉන්න තැනින් ඒ කියන්නේ අපේ තණ්හාව වැඩි ආයතනෙ උපද්දන්න ඕන.
ඔව්.
ගිහිල්ලා බලන්න ඕන මොහු ඉන්නවද කියලා නැහැක් උපද්දන්න.
ඔව්.
හරි. දැන් නිකන් ඔන්න ඕක තමයි දැන් අර ආයතන උපද්දන්න සමුදයක් මේ වෙලාව තියෙන්නේ. ආයතන උපද්දන්න සමුදේ කිව්වත් එකයි පස්ස සමුදේ කිව්වත් එකයි.
ඔව්.
හරි. එතකොට ඒකක් උපද්දනවා කියන්නේ ආයෙ හදන්නේ තව පංච උපාදානස්කන්ධය. නේද?
ඔව්.
ඒ පංච උපාදානස්කන්ධය කියන්නේ දුක.
ඔව්. තව ආයතනයක් හදුවගෙන දුකක් නේනේ.
දුක.
ඔව්.
එතකොට ඒ දුකක් හදන්න සමුදයක් තමයි මේ සකස් කරගත්තේ. එතකොට මේ මේක දැන ගැනීම එතකොට ඇසීමයි දැන ගැනීමයි දෙකක් නේ.
ඔව්.
ඇසීම සද්දේ.
ඔව්.
විතරයි.
ඔව්.
දැන ගැනීම වෙනකොට අර කෝකට ඔක්කොම ටික දාලා.
ඔව්.
දෙයක් කරලා මේ ආයතන ටික ඔක්කොම සම්බන්ධ කරලා. හරි?
ඔව්.
එතකොට ඒක තේරුම් ගන්න දැන් සමුදයක් මේ හදලා තින්නේ. දුක්ඛ සමුදයක්.
දුක්ඛ සමුදයක්.
තේරුණාද? සමුදය කිව්වේ ඇයි අපිට දුකක් හදන්න හේතු ටික මේ සකස් කරලා
තියෙන්නේ.
ආයේ දුකක් උපදින්න හේතු ටික සකස් කරලා. එතකොට අපිට මේක ෆිසිකල් ආයතනකින් අත්දකින්න බැයි නම් එහෙන් කනෙන් ආසෙන් දිවෙන් ආවෙන් අත්දකින්න බැයි නම් අඩුගානේ හිතෙන් හිත හිතාවත් ඉන්න පුළුවන්. ඒ හැදුවත් හදන්නේ තව පංච
උපාදානස්කන්ධ.
මේ තණ්හාව වැඩි නම් අපි ඕක ගැනම හිත හිතා ඉන්නවා. දිගින් දිගට යනවා. එක එක විදිහට ඕක ගැන හිතන්න.
ඔව්.
එතකොට මනසෙන්ම පංච උපාදානස්කන්ධ හදනවා.
ඒ
කියන්නේ ආය ආය දුක් හදනවා. එතකොට ඒක තමයි හිතට දැනුණ පීඩනේ
කියන්නේ.
දැන් ඒක නවත්තන්න නැතුව ඇයි ඒකම ගැන හිත හිතා හිටියේ තණ්හාව. තණ්හාව බලවත් උනේ ඕකම හිතන්න. එතකොට අපි දුක දැක්කෙත් නෑ දුකට හේතුව දැක්කෙත්
නෑ.
ඔව්. තණ්හාව තමයි මේක දෙකින් දෙකට ගෙනියන්නේ.
මුල් අවස්ථාව
يعني අවස්ථා කීපයක් තියෙනවා. එකක් සද්දයක් ඇහුණා කියලා නවත්තන්න පුළුවන්.
ඔව්.
සද්දට අදාළ රූප හදන්න නැතුව.
ඔව්.
ඒක තමයි රහතන් වහන්සේගේ
මට්ටම. නෑ.
ඔව්. අපි එන්න ඕනේ එතෙන්ට. හැබැයි ඊට කලින් අපට කරන්න පුළුවන් ටිකක් දුර ගිහිල්ලානේ අපි දකි.
ඔව් ඔව්.
ඒ දුර යන එක ටික ටික අඩු කරන්න පුළුවන්. ඒ අතර මේකත් පෙන්වන්න
ඕනේ.
ඔච්චර දුර ගියේ මෙතන ඇත්ත දැක්කේ නැති හින්දා. කියලා එහෙම පෙන්වන්න පුළුවන්. ඔය දෙකම ඊදෙන. පැහැදිලිද ඒ ටික අර දැන්?
ඔව්.
අර මනසෙන් ධම්ම හදනකොට අර ආයතන පහනි මේ ඇත්තටම හයම සම්බන්ධ කරනවා.
හයම සම්බන්ධ කරනවා. ඒ කියන්නේ
මොකද ඒ හින්දා තමයි අපිට ආයි හිතන්නත් පුළුවන්.
ආ.
ඒ කියන්නේ මන ආයතනේ උපදින්නත් හැකියාව තියෙනවා.
ඔව්.
චක්ක ආයතනේ උපදින්න පුළුවන් නේද?
ඔව්.
දැන් අපි හිතමු ඔන්න කෑමක සුවඳක් ආවා කියලා.
ඔව්.
එන්නේ සුවඳ.
ඔව්.
ඕකට අපි සම්බන්ධ කරලා අපි අර පුරුදු කෑම.
ඔව්.
හරි. ඊළඟට
පරිස්සම්.
අන්න හරි. දැන් තණ්හාව බලවත් වෙන එක විදිහට ඔය කෑම හොයාගෙන යනවා.
ඉපොසිට කියලා එනවා කටට.
කියලා එනවා. ඒ දැන් ඒ වටික වැඩ කරනවා. දැන් අපේ ඕක ලබා ගන්න තණ්හාව බලවත් නම්.
ඔව්. යනවා.
ඔව්. යා ගිහින් ගන්න බැයි නම් අඩු ගානේ හිත හිතාවත් ඉන්නවා. ඔන්න හිතෙන් පීඩනේ.
ඔව්. පීඩනේ.
තණ්හාව වැඩි නම්.
තණ්හාය ජායති සෝකෝ.
ඕකම තමයි ඔය රාග දෝෂ මෝහ. රාගය ඇති වෙන්නේත් ඕක. යම් කිසි අපිට රූපයක් හදාගන්න අවශ්‍ය සිග්නල් එකක් මේ හයෙන් කොහෙන් හරි ආවට පස්සේ අපි ඒ රූපයට සම්බන්ධ කරනවා. ඊළඟට රූපේ හොයාගෙන යන්න පුළුවන් නැත්නම් ඕක ගැන හිත හිතා ඉන්න පුළුවන් නේද? ඒ පැත්ත බලවත් වුණාම එතකොට ඒක යනවා දෙකින් දෙකට. අපට නුවණක් නැහැ මේ හදන්නේ පංච උපාදානස්කන්ධ.
දුක කියලා.
දුක කියලා. දුක දන්නේත් නැහැ, දුක්ඛ සමුදය දන්නේත් නැහැ. දුකයි දුක්ඛ සමුදයයි දකිනකොට සමුදය දකිනකොට නම් සමුදය යෙදුන්නේ නැත්තම් දුක හටගන්නේ.
සමුදය යෙදුන්නේ නැත්තම් දුක හටගන්නේ.
අපි ඇත්ත දන්නේ නැති හින්දා අපි සමුදය සකස් කරනවා. ඔව්. ඒ තමයි කර්ම කරනවා කියන්නේ. සමුදය තියෙන තාක්කල් ඉතින් දුක හට ගන්නවා. එතකොට සමුදය අපිට ඉතින් එක එක විදිහට ප්‍රකට වෙනවා දැන් මේ. එතකොට බුද්ධ වචන.
අවිද්‍යාව සංවරණය
කියන්නේ. ඔව්.
දිට්ඨියෙන්
මූලිකව සංහාවනේ දුක්ඛ සමුදය